සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේගෙන අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරණගේ කමඨවන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන කමඨවන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපාළමද මම ආරාධනා කරනවා අද දවසේ වැඩ සටහන ආරම්භ කළ ලෙස. සාදු සාදු
සාදු සාදු.
උදේ මට වයික වාර්තාවක් ලැබිලා තියෙනවා.
ඊට කලින් ගිය සුමානේ මානෙල් ජයසුන්දරගෙන් ප්‍රශ්නයක් ඇවිත් තිබුණා. ඒක කියෙව්වා කියලා මතකයක් තියෙනවා. ඒක ගොඩක් කියෙව්වේ නැත්තම් පස්සේ අපිට දැනුම් දෙන්න අපි කියවන්නම්. ඒක එතකන් නිරෝෂ් ළඟටත් ප්‍රශ්නයක් තියෙනවා කිව්වා නිරෝෂ්.
නෑ මගේ එක තමයි. මම මේ පලයන්ක ජයව්වේ. එතකොට මේ මානල් මහත්මයේ ප්‍රශ්නේ මම හිතන්නේ යා ඉගිය පාර ඉදිරිපත් කරා වාචිකව. එහෙම නැත්තම් මානල් මහත්මයේ මේ අපි කියන්න අපි ඒක ඉදිරිපත් කරන්න.
එහෙමනම් උපාලි ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්ද?
පුළුවන්. හරි. අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හොඳයි.
නිර්වාන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, විනාඩි 40ක සතිමත් සක්මණකින් පසුව පරයංක භාවනාව ආරම්භ කෙලිමි. ශරීරයේ දැනීමක් හුස්ම ගන්නා බවක් අඩුවේ. රැහැයි නාදයද ඇඟේ කම්පනද වේගයෙන් ක්‍රමයෙන් තැන්පත් වන ගතියකි. කුඩා සිටිවිලි කොටස් තිබුණද ඒවාට සම්බන්ධ වීමක් නැත. විස්තර කරන්න තරම් මතකයේ කිසිවක් නැත. නින්දක් නොවේ. හොඳ ශාන්ත නිවුණු ගතියක් බොහෝ වේලා පැවතුනි. පැය එකහමාරකට පසුව ඉරියව්වේ හටගත් දරතයක් පැවතුණු අතර ටික වේලාවක් එහි සිහියෙන් සිට ටිකකින් සිහියෙන් ඉරියව්ව වෙනස් කර තව විනාඩි 40ක් පමණ පර්යංකයේ සිටි අතර මේ කාලයේ පුරාවට සිටි රාග සිතුවිලි ගොජ දමමින් ඇතිව නැතිව පැවතිනි. එහෙත් පෙර පැවති නිවුණු ගතියේ කිසි වෙනසක් නැත. මේ අත්දැකීම් දෙකටම සිතේ විශේෂයක් නැත, දුකක් නැත. ගෞරවනීය ස්වාමීන් වහන්ස, බණාසන විටත් ඇවිදින විටත් නින්දට යන විටත් මේ දැනෙන නිවුණු ගතිය වරහන් ඇතුලේ කයේ සහලුව නොදැනීමට වරහන් වහන්ස සිත නිරායාසෙන් යයි. පෙර ඇබ්බැහි වරින් වර හටගත්තත් ඒවායින් පෙර ලැබූ සතුට දුක දැන් බොහෝසේ සේදී ඇත. නැවතත් සිත සතියෙම ඉබේටම පිහිටයි. ලොකු විශේෂයක් නැත. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. දීර්ඝායු වේවා. බොහොම පිං. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ওই විදිහේ අත්දැකීමක් බෙදා හදාගත්ත එක වටිනවා. දැන් ඇත්තටම අපි මේ අපි ගනුදෙනු කළ පුරුදු වැඩියම මේ හිතිවිලි හැඟීම් එක්ක තමයි ගනුදෙනු කළ පුරුදු. ඒක තමයි අපි අපේ ලෝකෙ විදිහට දැන හඳුනගෙන තියෙන්නේ. නමුත් මෙන්න මේකෙන් එහා ගියපු විවේකයක් තියනවා කියන පැනවීම තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට ඒක දෙයක් මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. අර විදියට හිතවිලි හැඟීම් එක්ක ගනුදෙනු කරපු කෙනෙක් ඒවායේ නැති බව, ඒව නැතිකොට විවේකයි කියන ඒ පහසුව ටිකෙන් ටික අත්විඳිනවා. එතකොට ඒක කවදාවත් නොදැකපු, කවදාවත් ස්පර්ශ නොකරන ලද අර කී විදිහේ විවේකයක්. මේ විදිහේ විවේකයක්, මේ විදිහේ සැනසීමක් එන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් සාමාන්‍ය අපි සැපෙන්නේ මේ දුක නැති කරන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කරනවා මේ ප්‍රත්‍යඥයාගේ ස්වභාවය තමයි දුක් වේදනාවක් අහම ඒක සැප වේදනාවකින් ප්‍රතිස්ථාපනය කරන්න උත්සාහ ගන්නවා. දුක් වේදනාවෙන් මිදීමේ මාර්ගයේ විදිහට දකින්නේ සැප වේදනාව. ඒක නිසා මොකද කරන්නේ? අන දුකක් අහම මොන මොනවා හරි ටිකක් බඩට දාගෙන දඟලලා බලනවා අර සැප වේදනාවකින් අරක නැති කළ දාන්න පුළුවන්ද, වහලා දාන්න පුළුවන්ද කියලා. නමුත් මෙන්න මේ හිතිවිලි වලින් දුරස් වෙච්ච මේ ක්‍රියාවලිය පොඩ්ඩක් නැවතුනා වගේ හැඟෙන විවේකයක් තියෙනවා ඇත්තටම. ඒ විවේකය ක්‍රමානුකූලව තමයි කෙනෙක්ට අඳුරගන්න පුළුවන්. මොකද හේතුව අර හිතිවිලිවල ගමන හරි ප්‍රබලයි. ඒක ඔස්සේ ආව ඇදගෙන යනවා. එයා සාමාන්‍යයෙන් ඒකට අහු වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ටික ටික මේ දරතේ අඩු වෙනකොට තේරෙනවා අර විදිහේ අර කී විදිහේ විවේකයක් සැනසීමක් හරියට නිකන් අර මේ තිරේ තියෙනවා වගේ මේ ක්‍රියාවලිය පිටුපස තියෙනවා වගේ දැන හඳුන ගැනීමක් ක්‍රමානුකූලව කරන්න පුළුවන්. ඉතින් ඒ දැන හඳුන ගැනීමට කාලයක් තිස්සේ පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙනකොට තේරෙනවා මේ මුකුත් නැති මේ විදිහේ දේවල් වලින් කරදරයක් නැති විවේකයක් තියෙනවා කියන එක ටික ටික තමුන් අත්විඳිනවා. එතකොට ඒක අපිට සතුට කියලා කියනවටත් වැඩිය එතන තියෙන්නේ නිකන් සාමයක් සැනසීමක් කියන වචනයක් හොඳයි. ඒ සඳහා සාමාන්‍ය හැපිනස් කියන වචනේ තියෙනවනේ නිකන් අමුතු අපිව නිකන් වෙන අදහසක් දෙන ගතියක් තියෙනවා ඒක කිව්වහම. ඒ වෙනුවට පීස් කියන වචනේ හොඳයි. සැනසීමක් විවේකයක් තියෙනවා. මොකද්දෝ ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. අර විදිහට කරදර බාධක නැති බවම තමයි. ඒකම තමයි. එතකොට අර විදිහ අපි කියමු මොකද්ද මේ පෘථුවේ ගුරුත්වයට අහුවෙලා මේ පෘථුවේ ගුරුත්වෙන් පීඩාවට පත් වෙලා පෘථුවේ ගුරුත්වය ඇරෙන්න වෙන දෙයක් නන්නාඳුනන මිනිස්සෙක් අන්න ටිකෙන් ටික මේ ගුරුත්වයෙන් මිදිලා අභ්‍යවකාශයට ගියොත් අන්න එතනතර තේරෙනවා මේ අභ්‍යවකාශය මේ විදිහේ දරතයක් නැහැ. මේ විදිහේ වෙහෙසක් පීඩාවක් නැහැ. මේ විදිහේ ලොකු බලයක් යොදලා දඟලන්න ඕනේ ගතියක් නැහැ. ඒ වෙනුවට බොහොම සැහැල්ලුයි අර ගුරුත්ව ශේෂ්ත්‍රේ නැති නිසාම. අන්න ඒ වගේ වෙනසක් තමයි වෙන්නේ. ඔය හිතිවිලි හැඟීම් ඒ දේවල් වලින් එන දරතය නැති වුනහම හරි නිකන් අභ්‍යවකාශයට ගියා වගේ විවේකීව ඉන්න පුළුවන් ගතියක් මුකුත් දෙයක් මත පදනම් වෙලා නෙමෙයි. ඒ වෙනුවට අන්න විවේක තත්වයක් තියෙනවා කියලා දැක ගන්න පුළුවනි. ඉතින් ඒ විවේකය බැලුවොත් අන්න අර හැම වෙලේම කලබලයක් අතරෙත් තියෙනවා. අර විදිහට මිනිස්සු එක කතා බහ කරද්දිත් තියෙනවා. අර විදිහට වෙන වෙන දේවල් වැඩ රාජකාරී කරද්දිත් තියෙනවා. ඒක දැන හඳුන ගත්ත කෙනාට තමයි ඒ දේ පේන්නේ. එහෙම නැත්නම් අපි හිතමු කරදරයක් නැති තාක්කල් වැඩ රාජකාරී නැති තාක්කල් අර විදිහට මේ කෙනෙක් ඇවිල්ලා නොබනින තාක්කල් තියෙන විවේකයක් නම් ඒක එච්චර ස්ථාවර දෙයක් ප්‍රයෝජනවත් දෙයක් නොවේ. නමුත් අන්න අර විදිහට කරදරේ බැලුවත් පිටිපස්සෙන් තිරේ වගේ මේක තියෙනවා. කෙනෙක් එක කතා කරනකොට බැලුවත් පිටිපස්සෙන් තිරේ වගේ මේක තියෙනවා. අර විදිහට දවස පුරා වෙහෙසෙනකොට බැලුවත් පිටිපස්සෙන් තිරේ වගේ මේක තියෙනවා. අන්න ඒ විදිහේ නොසැලෙන ස්වභාවයක් සහිතයි කියන එක දැන් හඳුනගන්න පුළුවනි. ඉතින් ඒක අපිට විවේකයෙන් නැවත නැවත ටිකෙන් ටික ලං කරගන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. ඉතින් ඕක තමයි සහනය. ඕක තමයි විවේකය. අර කී විදියට මොකද්ද? අර අහෝසුකම් කිය කී ඉන්නේ අර රජ කෙනෙක් පැවිදි වෙලා. ඒතර කියනවා මේ අහෝසුකම් කියනවා. මොකද්ද මේ පරණ කාපු බිව් ඒවා මතක් වෙලාද කොහෙද? පරණ රජකම් කරපු ඒවා මතක් වෙලාද කොහෙද? කියලා යනවා පොඩි චෝදනාවක්. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විමසනවා මෙන්න මේම දෙයක් මේ පිරිස ඇවිල්ලා කියනවා. ඔබ මොකද කියන්නේ? ඇත්ත තමයි ස්වාමීනි, මම කිව්වා තමයි. හැබැයි මං කිව්වේ මේ අර්ථයෙන්. මොකද්ද? මට ඉස්සර හරි වෙහෙසයි, පීඩාවයි. මේ වැඩ කටයුතු කරගෙන යනකොට ලොකු ඝර්ෂණයක් තිබුණා රජකම් කරන කාලේ. ඒ ලොකු තනතුරු දරන කාලේ. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් ඒ වෙනුවට විවේක මනසක්, සැහැල්ලු මනසක් තියෙනවා. අන්න ඒක නිසා තමයි මම මේ මොනතරම් සුඛයක්ද කියලා මේ කිව්වේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඕක තමයි ටික ටික දැන හඳුන ගන්න පුළුවනි. ක්‍රමානුකූල වර්ධනයක් තියෙනවා. ඔය හිතිවිලි ඒවා ඒවෙන් සැලෙන්නේ නැහැ. ප්‍රශ්න ඒවෙන් සැලෙන්නේ නැහැ. ඔන්න විදිහ නොසැලෙන මනසක් ටිකෙන් ටික ඇති වෙලා එනවා. ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා අපි කියමු.
හොඳයි. හරි. අපිට වෙලා තියෙනවා එහෙමනම් වාචිකව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. කවුරු හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති නම් අත උස්සලා පෙන්නන්න. එතකොට අපි මයික් එක කන්මියුට් කරන්න. මයික් කන්මියුට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මගේ කමඨාන් වර්තාවයි මේ. ස්වාමීන් වහන්ස, මම ටික කලක් ඉඳන් භාවනා කරන කෙනෙක්. මම සක්මන් භාවනාවේදීත් මට දැන් සක්මන් කරනකොට ඉක්මනින්ම හිත ඒකාග්‍ර වෙනවා. ඇවිදිනවක් ඇවිදීමක් තියෙනවා ස්වාමීන් වහන්ස. ගුහා වෙලාවට අරමුණ නැතුව කරුණක් විරිවිර නැතුව සක්මන කරනවා. පරයන්කෙදී ස්වාමීන් වහන්ස ඉක්මනින්ම හිත ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍ර වෙලා සිතුවිලිත් නොමැති කයත් නොදැනෙන අවස්ථාවල් තියෙනවා. සිතුවිලි තියෙන අවස්ථාවල් තියෙනවා. මම මීට පෙරත් ස්වාමීන් වහන්සේට මේ ගැන ඊයසුමානෙච්ච කතා කරලා ඔබ වහන්සේ උපදෙස් ලබා දුන්නා. ස්වාමීන් වහන්ස, මට දැනෙනවා දැන් සාමාන්‍ය ජීවිතයේදී ස්වාමීන් වහන්ස මම දැන් ජීවිත ගත කරද්දී දැන් තැනක ඉන්නකොට මට දැනෙනවා මම ඉන්නවා නෙමෙයි අවට තියෙන දේවල් ගැන ස්වාමීන් වහන්ස මට බැලුවට ඒක දැනෙන්නේ හැඟීම එනවට ඉගෙන සංඥාවක් නැහැ. හිතුවොත් තමයි ඉගෙන එන්නේ. ඒ අතර නිකන් තනිවීමක් මගේ හිතට යොමු වීමක් තියෙනවා. මම දිසටම යොමු වීමක් නිසා මට අනිත් දේවල් ගැන සංඥාවක් දැනෙන්නේ නැහැ. මහා නිකන් පාළු කාන්තාරයක ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. කිසිම දෙයක් හැඳීමක් දැනෙන්නේ නැහැ. වැඩක යෙදුණා ස්වාමීන් වහන්සේ, දැන් වැඩේ ස්පර්ශය ගැන මට හිතට යන්නේ නැහැ. ඒදී කෙරෙනවා මිසක ඒදී ගැන හිතීමක් ස්පර්ශයට හිත යෑමක් ඒ දැනීමක් ගැන නැහැ. හිත හොහේ බලාගෙන ඉන්නවා තමයි දැනෙන්නේ. ඒ අරමුණු කිසිම ඒ අරමුණ ගැන දැනෙන්නේ නැහැ. හිත නිෂ්කලංකව තියෙනවා. ඇත්තටම හරි සැනසීමක් දැනෙන්නේ ස්වාමීන් වහන්ස. හිතට පීඩාවක් දැනෙන්නේ නැහැ. ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
ඔව්, එතකොට දැන් ඔතන මොකද්ද නිකන් අර බකන් නීලාගෙන ඉන්නවා, නිකන් බලාගෙන ඉන්නවා වගේ ගතියක් වෙන්නේ නැති ඔය කියන්න උත්සාහ කරන්නේ. සාමාන්‍ය ඔය පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා මේක ටිකක් පුරුදු කළා. ඒ කෙනා කියනවා මේ සක්මන ස්වාමීන් වහන්සේ හරියට නිකන් මේ ගමනක් නොවන ගමනක් වගේ නේද කියලා ඇහුවා. ඒ කියන්නේ දැන් කොහෙවත් යනවා නෙමෙයි. ගමනක් නෙමෙයි. ගමනක් නොවන ගමනක් තමයි. අර විදිහට වාඩි වෙලා ඉන්නවා. නිකන් මකන් නිලාගෙන ඉන්නවා, නිකන් බලාගෙන ඉන්නවා වගේ ගතියක් තියෙනවා. ඊට පස්සේ එදිනෙදා වැඩත් කරනවද කෙරෙනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඈ වැඩ ටිකකුත් වෙනවා. මේ සියල්ල ඔහේ ගලණයක් ගලාගෙන යාමක් වගේ දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක ක්‍රමානුකූල වර්ධනයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අර ගොඩාක් ඝර්ෂණයකින් පටන් ගන්න කෙනෙක් ටිකෙන් ටික ක්‍රමානුකූලව අන්න මේ දේ ලං කරගන්න පුළුවන්, මේ දේ හඳුනගන්න පුළුවන්. එතකොට මේ හිත දූෂණය වෙනවා, මේ හිත ගොඩ ගන්න බැරි තරමට වැරදුනා පැටලුනා කියලා හිතුවට එහෙමම නැහැ. එහෙමම නැහැ. මේක ඔය කියන පරිවර්තනයේට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. මේ වර්තමාන මොහොත හරිම සුපිරිසිදුයි. ඒක නැවුම්. ඒ නැවුම් බව අඳුන ගන්න අමාරුයි අපිට. ඔය කියන නැවුම් බව, ඔය කියන විවේක බව අඳුර ගන්න කාලයක් තිස්සේ උත්සාහ කරන්න ඕනේ. මේ හිත මේ වර්තමාන මොහොතේ තියෙන නැවුම් බව අඳුන ගන්න හරිම කම්මැලි. එහෙම නැත්නම් හරිම අකමැති. ඉතින් නැවත නැවත මේ වර්තමාන මොහොත රකින්න වෙනවා. රකින්නේ කොහොමද? දන්න පියවරක් පියවරක් රකින්නවා. හුස්මක් හුස්මක් රකින්නවා. ජීවිතය කියන්නේ සාමාන්‍ය කොහොමත් අර ජෑස් ගාල ඇතුළට ඇදගත්ත හුස්ම බර හුස්මක් විදියට පිට වෙලා යනවා. ඕකනේ ජීවිතය. අතරමැද තමයි ජීවිතේ වැටෙන හුස්ම ගන්න තමයි ජීවිතේ. ඒතර මේ හුස්ම කොහොමත් වැටෙනවා. අයියෝ කියලා තේ වටවන්න දෙයක් නැහැ. ඔය හුස්ම කොහොමත් වැටෙනවා. නමුත් මේ හුස්ම වැඩි ගණනක් කොහොමද අපි දනිමින් දකිමින් වැටෙන්න දෙන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ගන්නව නෙමෙයි. ඒ වෙනුවට මේ අන්න මේ කොහොමත් වැටෙන හුස්ම දනිමින් දකිමින් වැඩි හුස්ම ගණනක් වැටෙන්න දෙන්නේ කොහොමද මං? කොහොමත් පියවර තියෙනවා. කොහොමත් පියවර තියෙනවා. අන්නේ තියෙන පියවර වැඩි ගණනක් දනිමින් දකිමින් මේ ඒ යන ගමන යන දෙන්නේ කොහොමද මම කියලා අන්න අර පියවරක් පියවරක් රකින්නවා. හුස්මක් හුස්මක් රකින්නවා. ඕක තමයි ක්‍රමේ. එතකොට ඒ විදිහ රැකගෙන යනකොට ටිකෙන් ටික අනෙදිනදා ජීවිතෙත් අපි හිතමු බත් කටක් දෙකක් හරි රකින්න පුළුවන්. දතක් දෙකක් හරි මදිනකොට රැක ගන්න පුළුවන්. උගුරක් දෙකක් හරි රැක ගන්න පුළුවන්. අන්න ඔය විදිහට ක්‍රමානුකූලව තමයි මේ වර්තමානයේ රකින්න වෙන්නේ. ටිකෙන් ටික අර එකතු කරලා එකතු කරලා ටික ටික රැකීමක් සිදු කරනවා. ඒ රකින්න රකින්න තේරෙනවා මේ හිත වැඩි වැඩියෙන් මේ වර්තමානේ බාර ගන්නවා. කොච්චර අපි වැරදුනා කියලා හිතුවත් කොච්චර අපි පැටලුනා කියලා හිතුවත් අන්න මේ හිත සුපිරිසුදුයි. මේ වර්තමාන මොහොත සුපිරිසුදුයි. ඔය අසුචි නැත්තම් ඔය වසුරු ඇවිල්ලා වැටෙන්නේ අතීත අනාගත විදියට තමයි. ඒ වෙහෙස තමයි, ඒ ඝට්ටනය තමයි ඒ විදියට ඇවිල්ලා පීඩා දෙන්නේ. නමුත් බැලුවොත් මේ වර්තමාන මොහොත දූෂණය වෙලා නැහැ. කාටවත්ම ප්‍රමාද නැහැ. ප්‍රමාද නැහැ. දැන් පහුගිය දවසක කෙනෙක් ආවා කියනවා මම මේ මරණ දණ්ඩණයට නියම වෙලා ඉඳපු කෙනෙක්. මේ විදිහේ දෙයක්, මේ විදිහේ තත්වයක්. එතකොට එහෙම ඉඳපු කෙනෙක් මට මේ පණිවිඩය අහන්න ලැබුණා. මේ විදිහේ දෙයක් දැනගන්න ලැබුණා. අමාරුයි ස්වාමීන් වහන්ස කරන්න. මේක උත්සාහ කරාට අවස්ථාවක් ලැබෙන්නේ නැති තරම්. මේක උත්සාහ කරාට සිහිය පිටවන්න බැරි තරම්. නමුත් අර දවසක් දෙකක් තුනක් හතරක් කරනකොට එයාටම දැනගන්න පුළුවන්. අන්න පියවරක් දෙකක් රකින්න පුළුවන්. ඒ දැනත්තට නැවත නැවත අපි මතක් කරේ එක පියවරක් ගැන කියන්න. ඔය ඔක්කොම ටික හරි, ඔය කරපු අපරාධ හරි, ඔය ගිහිල්ලා හිරේ වැටිලා ඉඳිය හරි, මේ විදිහට අවුරුදු 10ක් ඩෙත් රෝ එකේ ඉඳපු එක හරි, ඒ අතරේ මේ ඔක්කොම අතරේ එක පියවරක් ගැන කතා කරන්න. ඒකට වටිනාකම දෙන්න. එක හුස්මක් ගැන කතා කරන්න. ඒකට වටිනාකම දෙන්න. අන්න එක පියවරක් ගැන හරියට මෙන්න මෙහෙමයි මම පියවර තිබ්බේ කියලා කතා කරන්න පුළුවන් නම් එක හුස්මක් මේ විදිහට වැටුණා කියලා හරියට සුද්දේට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අර ඔක්කොම දේවල් එන්නේ ඒ කඩේට තියලා අපිට අහෝසි කරන්න පුළුවනි. අහෝසි කරන්න පුළුවනි, පෙරලන්න පුළුවනි. ඉතින් ඒ තැනැත්තාට ඒ විදිහ අඳුනා ගැනීමක් කරන්න පුළුවන්. ඒ තැනැත්තාට ඒ විදිහ අඳුනා ගැනීමක් කරන්න පුළුවන්. කොච්චර පාප කර්ම කරපු කෙනෙක් කිව්වත්, කොච්චර පාපියෙක් කිව්වත් ඒ වර්තමාන මොහොත අවසි වෙන්නේ නැහැ. අඩුම ගානේ අර කවුද? පියා මරපු පුත්තරයා. අජාසත්. නෑ. ඒ තහොසු වෙන්නේ නැහැ. ඒ තහොසු වෙන්නේ නැහැ. ඇවිල්ලා අහනවා මේ 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 ජීවිතේදී ලබන්න පුළුවන් පැවිද්දේ සැපයක්. සාමාන්‍ය ඵල. මොකද අතීතේ මතක් කරොත් අන්න පියාගේ ඝාතනය තමයි ඔළුවට එන්නේ. අනාගතේ මතක් කරොත් අන්න යම්කිසි විදියක යන්න තියෙන තැන තමයි මතක් වෙන්නේ. දැන් මේ නිරයට නියත වෙච්ච කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සමාදන් කරවන්නේ ඔන්න ඒ වර්තමාන මොහොත. මේ වර්තමාන මොහොත පියා ඝාතනය කරත් දූෂණය වෙලා නැහැ. අන්නේ අදූෂිත බව අඳුනගන්න හරි අමාරුයි. අඳුනගන්න ක්‍රමානුකූල ප්‍රතිපදාවක් ඕනේ. අපේ හිත නැවත නැවත සනාථ කරනවා, නෑ නෑ උඹ පාපියෙක්, නෑ නෑ උඹට මේ විදිහේ හැකියාවක් විභවයක් තියෙන හැකියාවක් නෑ වෙන්න විදියක් නෑ කියන නැවත නැවත ඒ තර්කයේ ගෙනහල ඉදිරිපත් කරනවා. ඒක සනාථ කරන්න උත්සාහ ගන්නවා. නමුත් අන්න පියවර පියවර රැක්කොත්, හුස්ම හුස්ම රැක්කොත්, හරි විදියට බත් කටක් කටක් රැක්කොත් අන්න කාලයක් යනකොට මේ දේ අඳුනගන්න පුළුවනි. අර සියල් අතරේ මම ඉන්නවා. ඒ සියල් අතරේ මට මේ විවේකයක් සැනසීමක් තියෙනවා කියන දැන හඳුන ගැනීම කරන්න පුළුවන්. ඉතින් ඒක අපිට එක්තරා විදියක භාග්‍යයක් කියලා කියන්න පුළුවන්. මේ ජීවිතේ මෙච්චර මිනිස්සු ඉන්නවනේ, කොච්චරක් ඉන්නවද? ඒ ඉන්න අතරේ මේ විදියට අපිට දැන හඳුන ගන්න ලැබිලා තියෙනවා. ඒ වර්තමාන මොහොත අඳුන ගන්න, ඒකේ විවේකිය දකින්න ලැබිලා තියෙනවා. ඉතින් ඒක ශක්තියක් කරගෙන තව තව ඉස්සරහට ඉදිරියට කරගෙන යන්න තමයි තියෙන්නේ. මොකද නිවැරදි ප්‍රතිපදාවක් වුණත් හැමෝටම හම්බ වෙන්නේ නැහැ. හේව පමණින් හම්බ වෙන්නේ නැහැ. දැන් කියනවා මොකද්ද? හැමදාම දවසට ලක්ෂ වාරයක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවාලු ස්පිරිචුවැලිටි කියන වචනේ. සර්ච් කරාට මොනවද එන්නේ කියලා ප්‍රශ්නකුත් තියෙනවානේ. ඔය ස්පාවල මොන ඇඩ් ටිකක් එනවා. ඔය වගේ එක එක පිස්සු විකාර ටිකක් එනවා. එහෙම නැත්නම් අර මොනවද? සයිකඩෙලික්ස්. මශරූම් ඕයනවා ඕමන එන්නේ. ඉති අතරේ නිවැරදි ස්පිරිචුවලිටි අඳුරගන්නෙ කොහොමද කියන එක හරි අමාරු වැඩක්. ඒක හම්බුවෙන්නේ නෑ ලේසි පහසු කෙනෙක්ට. පින් ඇති එහෙම නැත්තම් පාරමී පිරිච්ච කෙනෙක්ට විතරයි ඒ දේ හඳුරගන්න පුළුවන්. නැත්තම් තියෙන්නේ ඔක්කොම ලාමක ප්‍රතිපදා. ඉතින් ඒ වගේ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. කොහොමද ලැබුණේ කියන හොයලා වැඩකුත් නෑ. කොහොමද මම මේ දේ රැස් කිරීමක් කරේ කියලා මේ විමසල වැඩකුත් නෑ. ඒ වෙනුවට ලැබිච්ච තෑග්ග බාරගෙන කරගෙන යාමක් තමයි අවශ්‍ය වෙන්නේ. උතුම් වටිනා තෑග්ගකට උරුමකාරයෙක් සුදුසුකාරයෙක් වෙලා තියෙනවා. අහේනම් ඒක බාරගමු. ඒක ගැන මොකද්ද කියන්නේ? ඒක ගැන සැකසංක ඇති කරගන්න ඕනේ නෑ. ඒක කොහොමද මම මෙච්චර සුදුසෙද්ද කියලා සැක කරන්න ඕනේ නෑ. අන්න ලැබුණද බාරගත්තා, දෝතිම්ම ගත්තා. මේක පා කියන්න හොඳ නෑ. පාගුවොත් කියනවා මොකද්ද සබහා ධර්මයේ අහගෙන ඉන්නවා, ඊළඟ පාර ඔබට අඩුවෙන් දෙයි. මේකට මම සුදුසු නෑ. මේකට මම සුදුස්සෙක් නෙමෙයි කියලා කිව්වොත් ඊළඟ පාර ඔබට අඩුවෙන් දෙයි. සබහා ධර්මයේ අහගෙන ඉන්නවා. ඒකින්ද දෝතිම් බාර ගන්නවා. මුකුත් අර විදිය සැක සංකාවක් නැතුව බාර ගන්නවා. මෙච්චර දුර්ලභ, මෙච්චර වටිනා වස්තුවක්, තෑග්ගක් ලැබීමට සුදුසෙක්. අන්න ඒ විශ්වාසයෙන්, ඒ ශක්තියෙන් ඉතින් දිගට දිගට කරමු. එතකොට ඇත්තටම තේරෙනවා මොකද්දෝ දෙයක් සිද්ධ වෙලා තියෙනවා, මොකද්දෝ හේතු කාරණා තියෙනවා. නමුත් ඒ හේතු කාරණා හොයන්න අවශ්‍ය නැහැ. අපි ඒ විවේකයේ සැනසීම අඳුරගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා කියලා තම තමුන් තුළින් දැන හඳුනගන්න පුළුවනි. ඉතින් එහෙම කරගෙන යමුනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට පුහුවකින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ.
තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඉන්නවා. හොඳයි, ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, වාර්තා ඉදිරිපත් කරන්නම මම පරයන්කෙන් වාඩි වී මම දැන් මෙතන අරමුණු කළ විට මුළු පරයන්කේ පුරාම ශරීරයේ ඇතුළතින් වේගයෙන් ගැහෙන බව ප්‍රකට විය. ශරීරයේ කුමන තැනක් අරමුණු කළද එම ස්ථානයේ වයිබ්‍රේට් වෙමින් පවතී. හුස්ම දෙස බැලූ විට වම් නාසිකාග්‍රය තුළද මෙම වයිබ්‍රේට් වෙන බව තිබිනි. එය වේගයෙන් සිදුවන හෘද ස්පන්දනයද නොවැටෙහි වරින් වර හිත ඇතුළත කතාවට වැටුණද ශරීරය තුළ පවතින වයිබ්‍රේට් වීමට යලි හිත වැටී හුස්ම අරමුණු වේ. හුස්ම දෙස බලා සිටින විට වයිබ්‍රේට් වීමට අමතරව හුස්ම ඉහළ පහළ යාමද වැටහි. ආශ්වාසය වඩාත් ප්‍රකට වන අතර ප්‍රශ්වාසය ප්‍රකට වීම අඩුය. ප්‍රකට වූද ආශ්වාසයට වඩා ඉතාමත් කෙටිය. හෘද ස්පන්දනය මුළු ශරීරයේ පුරා වැටහුණි. මෙම හෘද ස්පන්දනය නාසය තුළින්ද ප්‍රකට වීම ආනාපානයද හඳුනාගත නොහැකි වන තරමට එකක් ලෙස පෙනුනි. එය දෙකක් ලෙස වෙන්කර ගැනීමට තදින් අවධානය යොමු කළ යුතුය. ආනාපානය ක්‍රමෙන් ටිකෙන් ටික සියුම් වූද එය වැටහි. ශරීරයේ පුරා පවතින ගැස්මද මෙම වයිබ්‍රේට් වීමද සියුම් වූද හොඳින් වැටහි. දැන් දින කිහිපයක සිට ශරීරයේ මෙම වයිබ්‍රේට් වීම වඩාත් ප්‍රකට වේ. එය රාත්‍රී නින්දර යන විටත්, උදේ අවදි වන විටත්, දවසේ ඕනෑම වෙලාවකත් අරමුණු කළ විට හොඳින් ප්‍රකට වේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්.
හොඳයි, එතකොට මේ සුව සේවාවක් තමයි සිද්ධ වෙන්නේ ඔය විදිහට. මේ කයේ තියෙන එක එක විදියට කිව්ව හැකි. අපි කියමු කය තියෙන විස පිට දානවා, එහෙම නැත්නම් මේ හිතේ තියෙන ඒ වෙහෙස පීඩා පිට දානවා. ඒක එතකොට අර නිකන් විසහරණ රෝග ලක්ෂණ විදියට තමයි ඉදිරිපත් වෙලා එන්නේ. සාමාන්‍ය ඔය ඩීටොක්සින් සිම්ටම්ස් මතුවෙලා එනවා. ඒක අපිට හිතෙනවා වැරදුනා, පැටලුනා, ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් නිකන්. නමුත් ඒක සුව සේවාවක්, හැම වෙලේම මතක තියාගන්න සුව සේවාවක්. ඒ විදි දේවල් මතුවෙලා එනවා. මොකද මේ වර්තමාන මොහොතේ හිත තිබ්බ ගමන් මේ කය තුල තියෙන විස පිට දානවා, මේ හිත තුල තියෙන මානසික වෙහෙසවල් පිට දානවා. ඉතින් ඒක සුව සේවාවක පළවෙනි ලක්ෂණය. ඒක ක්‍රමානුකූලව වෙන දෙයක්. හදිස්සියට එක දවසෙන් වරුවෙන් නෙමෙයි. ඒ වෙනුවට මේ ප්‍රතිපදාව කරගෙන යනකොට ටිකෙන් ටික තමයි වෙන්නේ. ටිකෙන් ටික වෙන හින්දා ඒක ගොඩක් වෙලාවට දරා ගන්නත් ලේසි. දැන් සාමාන්‍ය ඔය එක එක කාලෙට එක එක පිස්සු වෙනවනේ. දැන් ඔය මේ දවස්වල එකක් ඇවිල්ලා තියෙනවා, මොකද්ද මේ ගෙම්බි පොයිසන් එකක්. ඔය නෝත් ඇමරිකාවල තමයි ඔවා තියෙන්නේ. ඉතින් ගෙම්බි පොයිසන් එකක් අර හොන්දට කාලා බීලා හොන්දට විස ගහපු කට්ටිය ගිහිල්ලා අර ඇමසන් වනාන්තරයේ ඉන්න ගෙම්බෙගේ විස පොඩ්ඩක් තමුන්ගේ ශරීරයට ඇතුල් කරනවා. ඇතුල් කරගවා මොකද වෙන්නේ? අන්න මරණ වගේ අමාරුවක් ඇවිල්ලා මේ මාංශ පේශීන් රිදිලා මේ බඩ නිකන් චැක්කවුන් ඇවිල්ලා වෙක්කෝ වමන යනවා, නැත්තං අර විදිහට මේ අසුචි පහ වෙනවා, බඩ යනවා, ඔහොම ගිහිල්ලා අන්න වරුවක් විතර මේ තැන ඇත බොහොම දෙහෙසකින් පීඩාවකින් අන්න කල්ගත කරනවා. කල්ගත කරලා නැවත අර අමාරුව එහෙස පීඩාව කොහොමරි දරාගෙන ඒ කාලේ ගත කරාද, ඊට පස්සේ මේ ඇඟට බොහොම විවේකයක්, සැනසීමක්, සැහැල්ලු ගතියක් මතුවෙලා එනවා කියලා මේගොල්ලෝ මේ එක එක දේවල් දන්නේ නැද්ද? එතකොට අර විස ඇතුළත් කරන එක නවත්තන්න කැමති නෑ. මේ විස ගගහා ඒව අයින් කරන ක්‍රමවේද තමයි හොයන්නේ. ඒ විදිහටනේ කරන්නේ. එහෙම නැත්නම් ඔය මොකද ප්ලාස්ටික් සර්ජරිස් කියන්නේ අන අවුරුදු ගාණක් කාපු, අවුරුදු 10ක් 15ක් කාපු පොටැටෝ චිප්ස් ටික අයින් කළ දෙන්න කියලා නෙවෙයි කියන්නේ. අන්න ඒ වගේ ඒවා ඉතින් හරි ලෝකේ ප්‍රසිද්ධයි. ඒ වගේ ඒවා විකිණෙනවා. අර ජීවන රටාවේ ගමන වෙනස් කරන්නේ නැතුව මේ විදිහට මට පුළුවන් ද ෂෝට් කට් එකකින් මේ කයේ පහසුව හදා ගන්න කියලා ඔන්න ඔය විදිහේ දේවල් මේ ලෝකේ තියෙනවා. මේ හිතේ පහසුව හදා ගන්න පුළුවන්ද කියලා ওই විදිහේ දේවල් තියෙනවා. නමුත් මේක ඊට වැඩිය වෙනස් විදිහක ප්‍රතිපදාවක්. විස පිට හරිනවා තමයි. විස හරින රෝග ලක්ෂණ එනවා තමයි. ඒකත් කෙරෙන්නේ අර වාරුවකින් පැයකින් දෙකකින් නෙමෙයි. ඒ වෙනුවට බොහොම ක්‍රමානුකූලව ටිකෙන් ටික. මුල් කාලේ එන්නේ නැති තරම් ওই විදිහට කාර්යයක් කරනකොට තමයි එන්න පටන් ගන්න. ඒතොර ඒකෙදි නිවැරදිව දැනගන්න ගන්න ඕනේ මේක මේ වැරදිලා නෙමෙයි හරි ගිහිල්ලා. මේකේ අහවරයක් තියෙනවා, මේක ඉවරයක් තියෙනවා කියන හැඟීමෙන් ඔය දරාගෙන ඉවසගෙන යන තමයි තියෙන්නේ. යනකොට යනකොට තේරෙනවා අපි අර විස ඇතුළට දාන එකත් නවතිනවා. ප්‍රතිපදාව තුළින් විස ඇතුළට දාන එකත් තවම වෙනවා. තම තමුන්ගේ ජීවන රටා වෙනස් වෙනවා ටිකෙන් ටික. තම තමුන්ගේ මානසික තත්ත්ව වෙනස් වෙනවා ටිකෙන් ටික. අන්න දෙපැත්තටම හොඳයි. තියෙන විස පිට දානවා වගේම විස ශරීරගත කිරීම නවතිනවා. එහෙම නැත්නම් අර විදියේ මානසික තුවාල පිට දානවා හොඳ වෙනවා වගේම අලුතෙන් තුවාල ඇතිවීමත් අඩු වෙනවා, අවම වෙනවා. අන්න ඔය කියන නිරෝගී භාවය තමයි නියම නිරෝගී භාවය. නැත්නම් අර කියන නිරෝගී භාව తాවකාලික දෙයක් ගොඩක් කාලවලට. මාසයක් හමාරක් පැවතින දෙයක්. නමුත් නෑ, මේකෙදි එහෙම නෑ. මේකෙදි ස්ථාවර, ස්ථිර විවේකයක්, නිරෝගී භාවයක්, සැනසීමක් තමයි ටිකෙන් ටික මතුවෙලා එන්නේ. ඉතින් ඒක ක්‍රමානුකූලව අර විදියට විස එන්නත් කිරීම වගේම ඇතුළත තියෙන විස පිට දැමීමක් ඔය දෙපැත්තම සිද්ධ වෙනවා. කයේ වේවා, හිතේ වේවා ඔය දෙපැත්තම සිද්ධ වෙනවා. ඒක දරාගෙන ඉන්න කෙනෙක්ට තේරෙනවා අර විදිහේ සැහැල්ලුවක්, විවේකයක්, මේ ශරීරයේ ඝර්ෂණයේ අඩුබතියක්, මේ විදියට හිත තුල පහසු ගතියක් ක්‍රමානුකූලව මතුවෙලා එනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් සුවපත් වේවා කියවහම කයෙන් විතරක් සුවපත් වෙන්න හැකියාවක් නැහැ නේ. ඒ වෙනුවට හිත කය දෙකම තමයි සුවපත් වෙන්නේ. සුවපත් හිතක් නැත්නම් කය සුවපත් වෙන විදියකුත් නැහැ කොහොමත්. ඒක නිසාම අන්න කයින් වගේම හිතෙනුත් සුවැත්තෙක් බවටපත් වෙන්න ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. කළ බලන්න කරනකොට කරනකොට දැක හඳුන ගන්න පුළුවන්. ඒ සඳහා උත්සාහයක් ගන්න කියලා අපි කියමු.
ප්‍රශ්න ඇති වගේ ඒ වගේ අපේ වෙලාවත් මුල් පැය භාගයේ අවසන් වෙලා තියෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ මම වහන්සේට නැවතවරක් ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනාව පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත් ස්වාමින් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි, එතකොට අදත් අපිට යම්කිසි වෙලාවක් ලැබිලා තියෙනවා පොඩි කතා බහක් සඳහා. ඉතින් කාලයක් තිස්සේ සම්බන්ධ වෙන පිරිස් දන්නව ඇති, අපි ඉදිරියෙන් තියාගත්ත කොටස, ඒ කොටසත් එක්ක කොහොමද යම් කිසි පැහැදිලි කිරීමක් කරගත්තේ කියලා මතකයක් ඇති. ඉතින් ඒ මතකෙත් එක්ක අපි ඊළඟට තව චුට්ටක් ඉදිරියට ගමන් කරන්න, තව පොඩ්ඩක් මේ කතාව පැහැදිලි කරගන්න තමයි උත්සාහය. ඉතින් ඒ සඳහා මෙන්න මෙහෙම අවස්ථාවක් තමයි උදා වෙලා තියෙන්නේ. මොකද දැන් අර භික්ෂූන් පිරිසක් පිටත් කළ යවනවානේ බුදුරජාණන් වහන්සේ. මේ විදිහට එක මගක දෙදෙනෙක් යන්න එපා මේ ලෝකයට, මේ ලෝකවාසී සත්‍යයන්ට මේ ධර්මය කියන්න. ඇස්සල දුවිලි අදු පිරිස් මේ ලෝකෙ ඉන්නවා. ඒගොල්ලෝ මේ ධර්මය ඇහුවේ නැත්තම් පිරිහෙනවා. ඒ සත්තු, ඒ සත්වයෝ පිරිහෙනවා. ඒක ඒගොල්ලන්ට පාඩුවක් කියන මතක් කිරීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. ඒ වගේම අර පිරිසේ විශ්වාසය තහවුරු කිරීමක්. මේ රහතන් වහන්සේලාට නමකට නම් තමයි ආමන්ත්‍රණය කරන්නේ. නමුත් රහත් බව දැනගන්න, රහත් බව ස්ථාවර වෙන්න, ස්ථිර වෙන්න තාම අර ගමට ගිහිල්ලා නැහෙනි. සාමාන්‍යයෙන් ඔය ගමට ගියාම රහත්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන් හරියට. රහත් බව දැන හඳුනා ගන්න පුළුවන්. ඔය සාමාන්‍ය ඔය කැලේක ආරණ්‍යයක භාවනා කරන භික්ෂුවකට පිණ්ඩපාතයට ගමට යන්න කියනවා. ඒ ඒ විදිහේ ඒ පිරිස එක ගැටෙන්න කියනවා. ආහාර වේල සඳහා, යැපීම සඳහා ගමට යනවා. ඇයි ගමට යන්නේ? අන්න අර තමුන්ගේ ඒ යැපීමෙන් බාහිර ලෝකෙට, සාසනයට අනුග්‍රහයක් වෙනවා වගේම අන්න තමුන්ගේ ලැබිච්ච සැනසීම ඇත්තක්ද බොරුවක්ද කියලා හොයාගන්නත් පුළුවන්. නැත්තම් කැලෑවේ ඉන්නකොට, කරදර නැතිකොට අර විදිහේ සැනසීමක් තියුණාට මොකද? ඒ සැනසීම බොරු සැනසීමක් වෙන්න පුළුවනි. මුලාව තුලින් හටගත් සැනසීමක් වෙන්න පුළුවනි. ප්‍රඥාව තුලින් හටගත් සැනසීමක් නොවෙන්න පුළුවනි. ඒක දැන හඳුනා ගන්න නම් පොඩ්ඩක් ගමට ගියාම හොයාගන්න පුළුවන්. ගමට ගියාම හොයාගන්න පුළුවන්. අර විදිහේ කරදර බාධක ටිකක් හම්බුනාම හොයාගන්න පුළුවන්. කෙනෙක් ඇවිල්ලා තමුන්ට නිග්‍රහ කරාම හොයාගන්න පුළුවන්. අර විදිහට බල්ලෙක් පිටිපස්සෙන් එලෝගෙන එනකොට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අර කාන්තාවක්ගේ නිරුවත, නැත්නම් අඩ නිරුවත පෙනුනහම හොයාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහේ දෙයක් තියනවා. අන්න ඒ විදිහේ විශ්වාසය තහවුරු කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. නෑ, ඔබලගේ වැඩ අහවරයි. මේ ප්‍රතිපදාව වඩලා ඉවර කළා තියෙන. ආයි තවදුරටත් වඩන්න දෙයක්, තවදුරටත් ඉතුරු වෙච්ච දෙයක් නැත කියලා අන්න අර පිරිසගේ විශ්වාසය තහවුරු කළා. ඒ පිරිසට උද්‍යෝගයක් ඇති කරලා, ධෛර්යයක් ඇති කරලා මේ පිරිසව යාවනවා බුදුරජාණන් වහන්සේ. මේ විදිහට මේ ලෝකයාට මේ ධර්මය කියලා දෙන්න, මේක ප්‍රකාශ කරන්න කියන ආරාධනාවත් එක්ක තමයි දැන් මේ ස්වාමීන් වහන්සේලා පිරිස පිට වෙලා යන්නේ. එතකොට එහෙම ගියාම දැන් මේ එක එක පාරවල් වල, එක එක ජනපද වල ගමන් කරන මේ ස්වාමීන් වහන්සේලා අන්න ධර්මයේ දේශනා කරනහම ඒ යම් යම් පිරිස් කැමති වෙනවා මේ ශාසනේ පැවිදිකම් කරන්න. එහෙම නැත්නම් මේ ශාසනේ උපසම්පදා වෙන්න මනාප වෙනවා. එතකොට එතන සඳහන් වෙන දේ තමයි මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත අරගෙන එනවා මේ පිරිස්. අරගෙන ඇවිල්ලා පැවිදි කරනවා, උපසම්පදා කරනවා. ආපහු තමුන්ගේ ඒ ගමනේ යෙදෙනවා. ආපහු අරගෙන එනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා ඒ දවස්වල. එතකොට මේ විදිහට නැවත නැවත මේ පිරිස් අරගෙන එනවා. ඒ අරගෙන එන ස්වාමීන් වහන්සේලා යම් කිසි විදියක වෙහෙසකටපත් වෙනවා. ඒ වගේම අර එන පැවිදි අපේක්ෂකයොත් යම් කිසි විදියකට වෙහෙසකටපත් වෙනවා. අද කාලේ වගේ ගමනාගමන පහසුවත් තියුනේ නෑනේ එච්චර. එතකොට ওই විදිහේ යම් කිසි කාල පරිච්ඡේදයක් ගත වෙනවා. සමහර විට මාස කීපයක් වෙන්න පුළුවන් ගත වෙනවා. එතකොට ඊළඟට සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ විදිහට කල් ගෙවනකොට මේ භාග්‍යතුන් වහන්සේට පිරිස් අරගෙන එනවා. ඒ පිරිස් භාග්‍යතුන් වහන්සේ පැවිදි කරනවා, උපසම්පදා කරනවා කියලා ඔන්න විදිහට කාලේ ගෙවෙමින් යනකොට යම් කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විවේකෙන්, විවේක සුවයෙන් තමුන්ගේ අපි කියන්නේ භාවනානුයෝගීව, එහෙම නැත්නම් විවේක සක්මනක, විවේක පරියන්කයක කල්ගතරද කරන වේලාවක මෙන්න මේ විදිහේ හිතවිල්ලක්, අදහසක් භාග්‍යවතුන් වහන්සේට පහළ වුණා කියන මතක් කිරීම තමයි එතෙන්දි තියෙන්නේ. එතකොට ඔන්න ඔය කියන කතාවත් ගොඩක් වැදගත්. අපි සාමාන්‍යයෙන් අපේ හිත හරිම කලබලයි. අපේ හිත හරිම වෙහෙස සහගත තත්ත්වයක තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙක් අපිට විවේක වෙන්න පුළුවන් නම් මේ හිතේ විවේකය පොඩ්ඩක් අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒ විවේකයම අපේ තියෙන ප්‍රශ්න ගැටලු ගොඩකට පිළිතුරු සපයනවා. සාමාන්‍යයෙන් ඔය ගොඩාක් වද දෙදී තියෙන ප්‍රශ්න උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න වුණත් පොඩ්ඩක් තියලා කාලයක් තිස්සේ ඒ විවේක මනසක් දැන හඳුනගත්තොත් අන්නේ තැනතර නොදැනීම ඒ තියෙන වෙහෙස පීඩාවට පිළිතුරක් විසඳුමක් මතුවලා එනවා. එම නැත්නම් අර විදියට අහගෙන හොයාගෙන ගියපු දෙයකට විසඳුමක් ලැබෙනවා. ඔන්න ඔය විදිහේ වෙනසක් මේ විවේක හිත තුලින් මතුවලා එනවා කියලා දැක ගන්න පුළුවන්. එතකොට ඒ දේ අපේ ජීවිතේ අපි අත්දැකලා නැත්තම් ඒක හරිම අඩුපාඩුවක් වගේ. මොකද හේතුව අන්න අපි මේ විවේක මනසට තියෙන වටිනකම දැන හඳුනගෙන නැහැ. අපි හිතනවා මේ වැඩ රාජකාරී කිරීම තුලින්ම මේකේ efficiency එහෙම නැත්නම් මේකේ ඵලදායිතාව වර්ධනය කරන්න පුළුවන්. දවස පුරාවට වැඩේ දිලා ඉඳීම තමයි ක්‍රමේ. දවස පුරාවට වෙහෙසීම තමයි ක්‍රමේ කියන මතවාදයක් ගොඩතුනෙක්ගේ තියෙනවා. නමුත් ඒක වැරදි මතවාදයක්. මොකද ඒ විදිහට දිගට දිගට වෙහෙසක් දරාගෙන මේ හිත තුළ වෙහෙස දරාගෙන වැඩ කරන්න මොකද වෙන්නේ? efficiency අඩු වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා අන්න විවේක මනසක් පැවැත්වීම තුලින් කොහොමද අපේ ජීවිතේ විවේකයක් සැනසීමක් අර විදියට නැති තියුණ ප්‍රශ්න ගැටලු වලට පිළිතුරක් මේ විදියට මතුවලා එන්නේ මේ විවේකයේ තුලින් කියලා තම තමන් අත්දකින්න ඕනේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අර වෙහෙස පීඩාව දරාගෙන ගිහිල්ලා අර මල්ල බර වැඩි වෙලා අබිමටම ඇදගෙන වැටෙනවා. ඒකනේ ඔය ගොඩ දෙනෙක් ඉන්නවා මොනවද ගොඩාක් වැඩ කරනවා. එක දිගට වැඩ කරනවා. නමුත් අන සතියක් දෙකක් තුනක් මාසයක් දෙකක් අතරතුර මේ තැනැත්තා බරපතල විදියට අසනීප වෙලා වෙහෙස පීඩාවටපත් වෙලා තමයි අහවර වෙන්නේ. ආපහු සතියක් හමාරක් අර අසනීපෙන් මිදිලා ඇවිල්ලා නැවත අර විදියට වැඩ කරනවා. ආපහු අසනීප වෙනවා. ඔය විදිහේ කට්ටිය ඕන තරම් දකින්න පුළුවන්. මොකද හේතුව අන හිතනවා මේ වැඩ කිරීම තුලින් තමයි මේ ඵලදායිතාව ගන්න පුළුවන්. එක දිගට වෙහෙසීම තුලින් තමයි මේ ඵලදායිතාව ගන්න පුළුවන් කියලා හිතෙනවා. නෑ, නමුත් මුකුත් නොකර ඉඳීම තුලින් මේ ඵලදායිතාව ගොඩක් වැඩි වෙනවා. නිකන් අර ගමනක් නොවන ගමනක යෙදෙන්න උත්සාහ ගන්නවා. අර විදියට වාඩි වෙලා ඉන්නවා. මොකදද අන්න නිකන් ඔහේ වාඩි වෙලා ඉන්නවා. බකන් නිලාගෙන නිකන් බලාගෙන වාඩි වෙලා ඉන්න ගතියෙන් ඒ විවේක මනස අනුමෝදන් වෙලා ඉන්නවා. අර විදිහට විවේක ගමනක් අනුමෝදන් වෙලා ඉන්නවා. අන්න ඒ විවේකය පැය හෝ වේවා දෙක හෝ වේවා අපේ ජීවිතේ කරන පරිවර්තනය හිතා ගන්න බැරි තරම්. අර විදිහට ඵලදායිතාව කොච්චර වැඩි කරනවද කියන එක හිතා ගන්න බැරි තරම්. අර විදිහට මාස ගණන් ගිහිල්ලා එකපාරට අසනීපෙන් වැටිලා ලෙඩ වෙලා සති ගණනක් දුක් විඳිනවා, දවස් ගණනක් දුක් විඳිනාට වැඩිය අර කොච්චර ඵලදායිතාවක් එනවාද කියන එක දැන් හඳුන ගන්න පුළුවන්. ආයෙ ලෙඩ වෙන්නෙත් ඒ වෙලාවට ලේසි පහසු ලෙඩවීමක් නෙමෙයි. බිමටම වැටෙනවා. නැගිට ගන්න බැරි විදිහට වැටෙනවා. අර පස්ස පැත්තෙන් බේත් දාලාවත් ගොඩ ගන්න හරි අමාරුයි. මේ පමණකට වැටෙනවා. ඒ මොකද අන්න අර දරාගෙන ගියපු වෙහෙස එකපාරට ඉදිරිපත් වුණා. අර විදිහට හදපු වේලි කඩාගෙන ජලපහර නික්මිලා ගියා. ප්‍රබලතාවයෙන්. ඉතින් ඒක නිසා ඒ තැනත්තා තේරුම් ගත්තොත් මෙන්න මේ හිත තුළ තියෙන විවේකයක් කොච්චර වටිනවද අපේ ජීවිතේට, අපේ ඵලදායිතාව කොච්චර වැඩි කරනවද කියලා, ඒක ගොඩක් වටින දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ අත්දැකීමත්. අර විදියට දෙයක් සිදුවීමින් පැවතුණා. දවස් දෙකක් නෙමෙයි. ඒ වෙනුවට යම් කිසි විදියක සති ගණනක් මාස ගණනක් වෙන්න පුළුවන්. මේ පිරිස් අතර මේ විදියට කටයුතු කරමින් ඉඳියා. එක පාට බුදුරජාණන් වහන්සේට අන්න ඒ කරන දේට විසඳුමක් හිතට නැගිලෙනවා. අර විවේක මනසක ඉන්න අවස්ථාවක අර තම තමන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්න ගැටළු වලට විසඳුමක් පේනවා. ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන ගිහිල්ලා නෙමෙයි හැබැයි ඒක ලං කරගන්න. ඒ වෙනුවට අන්න නිකන් අර සෙවීම නැවැත්තුවාම උත්තරේ හම්බ වෙනවා. පොඩ්ඩක් නැවතිලා බැලුවාම ඔන්න උත්තරේ තියෙනවා. ඕක තමයි විශ්වයේ රිද්මය, මේ ස්වභාව ධර්මයේ රිද්මය. ඒක අඳුර ගන්න පුළුවන් නම් හරි වටින දෙයක්. මොකද්ද අන්න අර අර කියන්නේ stop seeking and you will arrive. මේ හොයන එක, පරීක්ෂා කරන එක නැවැත්තුවොත් අන්න එතනම ඔබට පිළිතුර ලැබෙනවා. ඔබ අන්න ඒ ස්ථානෙට පැමිණියා වෙනවා. ඉතින් ඔන්න වගේ දෙයක්, ඔන්න වගේ උත්ප්‍රාසයක් මේ ජීවිතේ තියෙනවා. උතර ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු හොයාගෙන තමයි යන්නේ. නමුත් හොයන තාක්කල් හම් වෙන්නේ නියම පිළිතුර නෙමෙයි. පොඩ්ඩක් හොයන එක නවත්තලා බැලුවොත් ඔන්න එතනම පිළිතුර තියෙනවා. එතනම උත්තරේ තියෙනවා. ඉතින් ඕක විවේක මනස ගොඩාක් දැන හඳුනාගත්ත කෙනෙක්ට තමයි ඕක පැහැදිලි වෙන්නේ. එහෙම නැත්නම් හැම වෙලෙම අපි එළවමුක ඉන්නේ. කොහොමද මේක කරන්නේ? මොකද්ද මේකට විසඳුම කියන ලොකු වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. නෑ, 20 ප්‍රශ්න තියාගෙන පොඩ්ඩක් ඉඳලා බලන්න. අර කියන්නේ නිකන් මේකේ පොඩ්ඩක් නිකන් ප්‍රශ්න තියාගෙන බුදිය ගන්නවා. ඈ ප්‍රශ්න තියාගෙන දවස් කීපයක් ගත කරනවා. ඒ විදිහට ගත කරනකොට අන්න මොකද්ද දන්නේම නැතුව අර ප්‍රශ්නෙට උත්තරයක් එනවා. ගෙදර ප්‍රශ්නයක් ඇති වුනහම ගෙදර එවුන් එක්ක මරාගන්නේ නැතුව පොඩ්ඩක් අර නිකන් ගිහිල්ලා පොඩි රවුමක් ගාලා එන්නකෝ. ඈ පැයක් වගේ ඇවිදලා එන්නකෝ. ගිහිල්ලා කොහේ හරි කෝපි එකක් බීලා එන්නකෝ. අන්න එතකොට හරි ලාබයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර ආපු ආවේගෙටම ප්‍රශ්නේ විසඳුවොත් ගොඩක් වෙලාවට අපව මුණ බලන්න බැරි වෙන ගානට තමයි උත්තර හම්බු වෙන්නේ. ප්‍රතික්‍රියා කරන්න. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස අපි මේ මම මේ විදියට ගොඩාක් ඉවසීමෙන් කටයුතු කරනවා. තාමත් තරහ එනවා. ගෙදර ඒ වැඩ කටයුතු කරනකොට, රැකී රක්ෂා කටයුතු කරනකොට තරහ එනවා. නමුත් මම ඉවසීමෙන් කටයුතු කරනවා. මේ විදියට දරාගෙන කටයුතු කරනවා. හැබැයි හාමුදුරනේ මට තේරෙනවා මාසෙකට හමාරකට සැරයක් අර කොම ටික පිටපයින්නවා. පිටපයින්නේ බහා නිඳිත විදිහට කුණු ආරප කියලා, අර මිනිස්සුන්ට එදා ඉඳලා කරපු දේවල් ටික ඔක්කොම කියලා, ওই විදිහට තමයි වැඩේ අහවර වෙන්නේ. පස්සේ ලැජ්ජයි මෙහෙම දේවලුත් මං කිව්වද, පස්සේ ලැජ්ජයි මේ විදිහට මං කතා කරේ ලැජ්ජයි. නමුත් ඒ විදිහ දෙයක් මම අත්දකින්නවා. එහෙම වෙන බව මම දැන හඳුන ගන්නවා කියලා මේ තැනත්ත කියනවා. ඕක හරියටම හරි. මොකද හේතුව අර පාලනය කරගෙන ඉන්නේ. පාලනය කරගෙන දැන් ඕනගේ ප්‍රශ්න වේවා, දරුවන්ගේ ප්‍රශ්න වේවා, වැඩපලේ ප්‍රශ්න වේවා, ඔන්න ඔක්කොම ටිකෙන් ටික ගොඩ ගැහි ගැහි එනවා. මල්ල ටික පිරෙනවා. පිරිලා අන්න අර වලිය ගියපු දවසේ අර විදියට නිඳිත විදියට අර ටික ඔක්කොම පිටපැන්න දවසේ බැලුවොත් රණ්ඩු වෙලා තියෙන්නේ එක්කෙනෙක් කියනවා, නෝනා කියනවා ඩයලොග් කනෙක්ෂන් එක හොඳයි කියලා, මහත්තයා කියනවා මොබිටෙල් හොඳයි කියලා. අනේ මේකට තමයි මේ රණ්ඩු වෙලා තින්නේ බලනකොට. දැන් ඒකද නියම හේතුව? නෑ, ඒ වෙනුවට යට තියෙනවා ඊට වැඩි ලොකු මල්ලක්. ඒක පිට දාන්නේ අර විදිහට. ඒක පිට දාන්නේ අර එකතු කරගෙන ඉඳලා යම් කිසි අවස්ථාවක. එතකොට ඒක එච්චරම සුදුසු නෑ. ඒකින්ද අපිට පුළුවන් නම් ක්‍රමානුකූලව මෙන්න මේ අතහැර යාමක් හුරු කරගන්න. අනේ අර ඒ වෙලාවේ කියන එක ලාබයි එකතු කරගෙන ඉන්නවට වැඩිය. මොකද හේතුව අර එකතු කරගෙන ඉන්න මල්ල එළියට පැන දවසට බොහොම නිඳිත විදියට. පස්සේ මිනිහටම ලැජ්ජයි මේ විදියට මං කිව්වා, මේ විදියට මං කතා කරා. ඉතින් එන්නේ ඒක නිසා හැම වෙලේම මේ ප්‍රශ්නවලට පිළිතුරු, මේ තියෙන වෙහෙස පීඩාවට පිළිතුරු අර විවේක මනස තුල තියෙනවා. සාමාන්‍යයෙන් අර පැයක් පොඩ්ඩක් විවේකයක් අරගෙන පැයක් පොඩ්ඩක් ඇවිදලා දාඩිය ටිකක් දාලා කෝපි එකක් බීලා ඇවිල්ලා කතා කරත් කමක් නැහැ ප්‍රශ්නේ. නැහැ, කතා කරලා ප්‍රකාශ කරත් කමක් නැහැ. මේ විදිහට අපි කියන්නේ ප්‍රතික්‍රියාවක් වෙනුවට ප්‍රතිචාරයක් දැක්වුවට කමක් නැහැ. මොකද නැත්තම් අර පස්සේ ඇරියස් එනවනේ ඔක්කොම එකතු වෙලා එකපාර. එහෙමත් හොඳ නැහැ. එනකොට පයින්නේ අර විදියට ලැජ්ජාශීලී විදියට. නික මුණ දෙන්න බැරි විදියට ආපහු මිනිස්සෙක්ගේ මුණ බලන්න බැරි විදියට තමයි කියවෙන්නේ. ඒක නිසා මුදා හැරීම හොඳයි. නමුත් අර විදිහට යම් කිසි විදියක පාලනයක් සහිතව තමයි මුදා හරින්න වෙන්නේ. අර ගොඩක් හැංගුම් බර වෙලාවක මුදා හැරියොත් ආවේගශීලී ගතිය වැඩි. එතකොට නඩුව ෆයිල් කරනකොටම පරාදයි. හරි දෙය කියන්නේ සමහර විට ඒගොල්ලන්ගේ පැත්තේ තර්කේ හරි. හැබැයි අර හැංගුම් බර වුණ ගමන් නඩුව ෆයිල් කරනකොටම පරාදයිනේ. එහෙම මම නඩුව එහෙම කීපෑම දැකලා තියෙනවා. හරි ලස්සනයි. ඒ කියන්නේ නිකන් බොහොම වැදගත් තර්කයක්. බොහොම වටිනා තර්කයක්. බොහොම හේතු කාරණා සහිත තර්කයක් තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් ඉදිරිපත් කරන්නේ හැංගුම් බර වෙලා. ඉදිරිපත් කරන්නේ හැංගුම් බර වෙලා අර කෙලෙසට යට වෙලා. එතකොට අන්න ඉදිරිපත් කරනකොටම තේරෙනවා මෙයා හැංගුම් බරයි, මෙයා ආවේගශීලී. අන්න ඒක නිසා මේ ධර්මයට අනුව නම් නඩුව පරාදයි. මම දන්නේ නැහැ උසාවි වල කොහොම වෙයිද කියලා. මේ කතා කරන ධර්මයට අනුව නඩුව පරාදයි. මොකද නඩු කියන්නේ හැංගුම් බරව. නඩුව ඉදිරිපත් කරන්නේ මර හැංගීමට යට වෙලා. ඉදිරිපත් කරන ස්වභාවයෙන්ම තේරෙනවා වේවුලගෙන කෑ ගහගෙන ඉදිරිපත් කරනකොට අන්න හැංගුම් බර වෙලා. ඉතින් එන්නේ වගේ හැංගීම් වලින් පොඩ්ඩක් හිත මෑත් වෙන නම් අර විවේක මනසක් දැන හඳුන ගන්න ඕනේ. පොඩ්ඩක් ඔය ස්වභාව ස්වභාවික පරිසරයකට ගිහිල්ලා වෙලාවක් ගත කරොත් අර ෆොරස්ට් බේතින් කියලා තියෙන නිකන් ගිහිල්ලා කැලේකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඈ කැලේ ගිහිල්ලා ඉන්නවා. එහෙම නැත්නම් ඔය මුහුදු වෙරළකට ගිහිල්ලා පොඩ්ඩක් වෙලා ගත කරනවා. එහෙම නැත්නම් වත්තේ ගහක් යට හරි ගමක් නැහැ පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්නවා. අර විදිය ගමනක් නොවන ගමනකේ දෙනවා. ඔය නිකම් බලාගෙන බකන් නිලාගෙන පරියන්කික වාඩි වෙලා ඉන්නවා. අන්න ඒ විදියට විවේක මනසක් අනුමෝදන් වුණොත් අර හොයන ප්‍රශ්නවලට උත්තර හොයා ගණනක් ලැබේවි. ඒක හැබැයි ලැබෙන්නේ ක්‍රමානුකූලව තමයි දැන හඳුනගන්නේ. මේ විවේකය තුළ මේකට පිළිතුරක් තියෙනවා. මේ මම හොයන ප්‍රශ්නෙට පිළිතුරක් තියෙනවා. ඒ විවේකයේ අනුමෝදන් වුණ දවසට නොදැනීම අර ප්‍රශ්න ගැටළු ලෙහිලා මේකේ නොපෙනුණු පැතිකඩ තියෙනවනේ අපිට ගොඩක් වෙලාවට. ඇයි මෙහෙම දෙයක් උනේ කියන එක ඒ නොපෙනුණු පැතිකඩ තියෙනවා. සාමාන්‍යයෙන් ඔය පුඩාවදියේදී අපි කියන්නේ නිකන් අර සයිකලොජිකල් වූන්ස් විදිහට ගියපු ඒවා, නිකන් මානසික වෙහෙසවල් විදිහට, තුවාල විදිහට තැම්පත් උනේ ඒවා සමහර විට අවුරුදු 10 15 පරණයි. නමුත් අන්න කාලෙත් එක්ක අර විදිහේ විවේක මනසක් අනුමෝදන් වෙන කෙනෙක්ට තේරෙනවා මොකද්ද ඒ තුවාලෙට හේතුව, මොකද්ද එහෙම වෙන්න හේතුව. මේ අම්මා තාත්තා මෙහෙම කරේ මගේ වරදින් නෙමෙයි, ඒ වෙනුවට මෙන්න මෙහෙම ඒගොල්ලන්ට වෙන ප්‍රශ්නයක් තිබිලා තිබුණා. ඒගොල්ලෝට මට ඒ දවස්වල නොපෙනුණු වෙන පැතිකඩක් තිබිලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මාව නොසලකා හැරිලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ විදියට පියා නැති වෙලා තියෙන්නේ කියලා අන්න දැන හඳුන ගන්න පුළුවන්. ඒ දැන හඳුන ගත්තාම අන්න ඒ කෙනාට අර තියෙන ගැටේ සම්පූර්ණ ලිහිලා යනවා. මෙයා තේරුම් ගන්නවා මේක මේ මාව ඉලක්ක කරගෙන මගෙන් පලි ගන්න කරපු දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මේකේ තව පැතිකඩ තිවිලා තියෙනවා කියලා අන්න අර විදියට ඔය නූල් බෝලේ ලිහිලා යනවා. ඒ ලිහිලා යන්නේ අර විවේක මනස තුලින්. ඉතින් බුදු කෙනෙක් උනත් ඒ විදිහ අත්දැකීම් තිබුණු පාටයි අන්න මේ විදියට කටයුතු කරනවා. භාග්‍යතුන් වහන්සේ අර විදියට විවේකීව සක්මනක පරියන්කයක ඉන්න අවස්ථාවක මෙන්න මේ විදිහ හිතවිල්ලක් එනවා. මොකද්ද හිතවිල්ලක් එන්නේ? කල්පනා කරනවා දැන් මේ හාමුදුරවරු මගේ ගාවට මේ විදියට පැවිදි අපේක්ෂකීන් අරගෙන එනවා. උපසම්පදා අපේක්ෂකීන් අරගෙන එනවා. ඉතින් ඒක ඒ පිරිසටත් වෙහෙසයි. ඒ ගේන හාමුදුරුවන්ටත් වෙහෙසයි, අපේක්ෂකයන්ටත් වෙහෙසයි. ඉතින් මම එහෙනම් මේ පිරිසට තම තමුන් පැවිදි කරන්න, තම තමුන් උපසම්පදා කරන්න කියලා යම් කිසි විදියක පැනවීමක් කරොත් සුදුසුයි. ඒ පැනවීමක් කරා නම් හරි කියලා අන්න භාග්‍යතුන් වහන්සේගේ අර විවේක හිතට යම් කිසි අදහසක් මතුවෙලා ආවා කියලා තමයි එතන සඳහන් වෙන්නේ. අර විවේකයෙන් ඉන්න අවස්ථාවේ ඒ අදහස මතු වුණා. ඊට පස්සේ මොකද කරේ? අන්න පස්සේ වෙලාවක යම් කිසි විදියක බරුවකට විතර පස්සේ නැති අර ස්වාමීන් වහන්සේලා රැස් වෙන වෙලාවක මේ කතාව ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළ කියන මහණෙනි උඹලා මේ විදියට මේ පුද්ගලයෝ අරගෙන එනවා, අපේක්ෂකයෝ අරගෙන එනවා. ඒක උඹලටත් වෙහෙසයි, එන අපේක්ෂකයන්ටත් වෙහෙසයි. ඒක නිසා මම උඹලටම පැවිදි කරන විදිහ උඹලටම උපසම්පදා කරන විදිහ පෙන්නලා දෙනවා. ඒ විදිහට පැවිදි කරන්න, ඒ විදිහට උපසම්පදා කරන්න ඕගොල්ලොම කරන්න කියලා තමයි දැන් මේ දෙන්නේ. ඩෙලිගේට් කරනවා ඕගොල්ලොම කරන්න, මේක තමයි ක්‍රමවේදය, මේ ක්‍රමවේදයට කරාම හරි කියලා මතක් කිරීමක්, ඒ විදිහට අවසර ලබා දීමක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. කොහොමද පැවිදි කරන්න කියන්නේ, කොහොමද උපසම්පදා කරන්න කියන්නේ, අන්න කියනවා මේ විදිහට කෙස් රැවුල් බාපු කෙනෙක්, මේ විදිහට මේ සිවුරක් පොරවපු කෙනෙක්, මේ විදිහට සංඝයා ඉදිරියේ වන්දනා කරලා මේ විදිහට පැවිද්දක් උපසම්පදාවක් ඉල්ලනවා නම් ඒ තැනත්තා මෙන්න මේ විදිහට උපසම්පදා කරන්න. මොන මුලින්ම උපසම්පදාව දීපු විදිහ තමයි මේ කියන්නේ. කොහොමද උපසම්පදා කරන්නේ? අර සංඝයා ඉදිරියේ මෙන්න මේ තිසරණ සමාදන් කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි තතියම්පි කියලා ওই විදිහට තිසරණ සමාදන් කරනවා. ඒක මේ පිරිසට උපසම්පදා වෙනවා. ඒක මේ පිරිසට පැවිද්ද වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් බලන්න, ඔන්න මුල්ම උපසම්පදා පැනවීම තමයි ওই තියෙන්නේ. තොර දැන් මෙතන ඉන්න කට්ටිය ඊට පස්සේ මේක කියන්න බය වෙන්නේ බයිද දන්නේ නැහැ. දැන් එහෙම එකක් නැහැ. දැන් මේ පැනවීම වෙනස් කරලා තියෙන්නේ මේ මුල්ම පැනවීම. අන්න කොයි විදිහටද පැවිදි උපසම්පදා වෙන්නේ? මේ විදිහට කරන්න කියලා අර ස්වාමීන් වහන්සේලාට අවසර ලබා දෙනවා. මේ විදිහට මේ ප්‍රශ්නේ, මේ වේස පීඩාව විසඳනවා භාග්‍යතුන් වහන්සේ. ඉතින් එහෙම විසඳුවාට පස්සේ අන්න බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ යම් කිසි විදියක නායකත්ව ලක්ෂණයකුත් හොඳට ඉස්මතු වෙලා පේන අවස්ථාවක්. අර විදියට දැන් හිතනවනේ නිකන් මගේ ගාවටම මා බුදුන් වඳුර ගත්තේ නැත්තම් මාරවක් කෙලියක් නේ කියලා වගේ හිතෙන්න පුළුවන් නේ. අර දැන් ඒ අලුත් පැවිදි අපේක්ෂකීන් බුදුන්ව දන්නේ නැත්තම් වෙන කෙනෙක් හිතාගත්තොත් මෙයා තමයි මගේ ගුරුන් වහන්සේ, මෙයා තමයි මේ ධර්මයේ කියන්නේ කියලා එහෙම බයවල් එනවනේ සාමාන්‍ය. එහෙම ඒවා එනවා. එහෙම වෙනවා. අන්න අර විශ්වාසයේ නැති, විශ්වාසයේ දුරල කෙනෙක්ට. නමුත් ඒ විශ්වාසය තියෙනවා නම්, ඒ ශක්තිය තියෙනවා නම්, ඒ නියම නායකත්ව ලක්ෂණ තියෙනවා නම්, ඒ තැනැත්තා ගෝලයට බය වෙන්න විදිහක් නැහැ. ගෝලයට බය වෙන්න විදිහක් නැහැ. මොකද තමුන්ගේ ඒ ශක්තිය පිළිබඳ විශ්වාසයි. තමුන්ගේ ශක්තිය පිළිබඳ සැකනම් තමයි ඔයගේ හිතවිලි මතුවලා එන්නේ. තමුන්ගේ ඒ ළඟා කරගත්ත හැකියාව, ඒ විභවය පිළිබඳ සැකයක් තියෙනවා නම්, ඒ සැකේට සාපේක්ෂව ඔය විදිහ හිතවිලි හැංගීම් මතුවලා ඉන්න පුළුවනි. ඒක ඉතින් බොහොම සරල දෙයක්. බියක් තියෙනවා නම් ඒ බිය රියලයිස් වෙන එකත් අහන දෙයක් නෙමෙයි. ඉතින් එහෙම තත්ත්වයක් මේ ලෝකෙ තියෙනවා. ඒතර ගුරයි ගෝලයයි මාරු වෙන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑ ඔය වගේ අවස්ථාවල. ඒ විදිහ සැකයක්, මේ සැක සංකාවක් තියෙනකොට පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න ඕනේ. මොකද ටික වෙලාවකින් ගුරුන්නාසෙ ගෝලයා වෙනවා, ගෝලයා ගුරුන්නාසෙ වෙනවා. මොකද හේතුව අර වචන දෙක තුනේ වෙනස තියෙන්නේ. වැරදි වචනයක් පිටපැන්නොත් අන්න අර ඇහුවොත් මෙහෙම දෙයක් නේ කිව්වේ දැන් ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා, අන්න එතකොට වැඩේ පොඩ්ඩක් අවුල් යනවා. කමටහන් වார்த்தාවක් වුණත් විවේකයෙන් අහගෙන ඉන්න ඕනේ, හොඳ සාවධාන මනසකින් අහගෙන ඉන්න ඕනේ. පිළිතුරත් තමුන්ට තේරෙන විදියට දුන්නාම හරි ලාභයි. නොතේරෙන දේවල් කියන්නේ ගිහිල්ලා නිකන් හොටපටල ගන්නවට වැඩිය ඒක හරි ලාභයි. අන්න ප්‍රතිපදාව වඩපු කෙනෙක්, ප්‍රතිපදාව ඒ මට්ටමට වඩපු කෙනෙක්ට ඒ ප්‍රශ්නෙට උත්තරේ තේරෙනවා. පටලවනවා නම්, වරද්දවනවා නම් අන්න ගොඩක් වෙලාවට ප්‍රතිපදාව වැඩිලා නැහැ. ඉතින් මොකද කරන්නේ? එතකොට ගුරාගෝලයා මාරු වෙනවා ෂණිකව. වැඩි වෙලාවක් යන්නේ නැහැ ඒ මාරු වීමට. අන්න ගෝලයා ගුරුන්නාංශ වෙනවා, ගුරුන්නාංශ ගෝලයා වෙනවා. ඉතින් එහෙම ලෝකෙක අන්න බුදු කෙනෙක් අපිට දීලා තියෙන ආදර්ශය බලන්න. මේ විදිහේ මේ බියක් බුදුරජාණන් වහන්සේට දැනෙන්න හේතුවක් නැහැ. ඒ ශක්තිය ලං කරගෙන තියෙන උපරිමින්. ඉතින් ඒක නිසා කියනවා උඹලා පැවිදි කරපල්ලා, උඹලා උපසම්පදා කරපල්ලා, ඒ ජනපදවල ඒ විදිහට මේ ශාසනේ පතුරවා හරින්න කියලා. ඒ හැකියාව, ඒ අවස්ථාව ඒ ස්වාමින් වහන්සේලාට ලබා දුන්නා කියලා තමයි මේ පරිච්ඡේදෙදී සඳහන් වෙන්නේ. ඉතින් ඒ ජනපදවල ඒ පිරිස් පැවිදි කළා තියෙනවා. ඒ ජනපදවල ඒ පිරිස් උපසම්පදා කළා තියෙනවා. එතනින් පස්සේ කොහොමද උපසම්පදා කරන්නේ? අර විදිහට සරණ ගමණයෙන් තමයි උපසම්පදා කළා තියෙන්නේ. ඉතින් ඒ විදිහේ සිදුවීමක් තමයි සඳහන් වෙන්නේ. ඒ හැකියාව තමයි බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන්නේ. එතන භාග්‍යතුන් වහන්සේ අන්නේ ලොකු විභවයක් සහිතයි. ඒ විදිහේ ශක්තියක් සහිතයි. ඒ ශක්තිය නිසාම අන්න ඕන දෙයක් කට මුහුණ දෙන්න පුළුවන් විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසයේ හරිම වටින දෙයක්. ඒ හරිම වටින දෙයක්. ඒ ප්‍රතිපදාව හරිම වටින දෙයක්. මොකද හේතුව අන්න සැක සංකාවක් එනවා නම් අර විදියට කෙනෙක් මගේ අවස්ථාව පැහැරගනි, කෙනෙක් මාට මේ විදියට අකටයුත්තක් කරයි කියලා හැඟීමක් එනවා නම් ඒ හැඟීම හිතවිල්ලම ලොකු බලපෑමක් කරනවා ඒකට. මොකද හේතුව අර කෙනා ඇත්තටම වැරදි දේවල් හිතාගෙන ඉන්න වෙන්න පුළුවන්. අර කෙනා ඇත්තටම වැරද්දක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න වෙන්න පුළුවන්. නමුත් අපි තුල බියක් ඇති වෙනවනේ. බිය ඇති වෙන්නෙම අපේ තියෙන දුබලතාවය නිසා. භාග්‍යතුන් වහන්සේට එහෙම බියක් ඇති වෙන්නේ නැහැ. දෙව්දත් කොච්චර අනතුරු කරන්න බලා ඉඳියත් භාග්‍යතුන් වහන්සේට හිත තුල වෙහෙසක් පීඩාවක් නැහැ. සැක සංකාවක් නැහැ. මොකද දන්නවා උපරිමෙන් රැස් කළා තියෙන්නේ. ආයේ ඒ පිළිබඳ කනගාටුවක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ පිළිබඳ සැකයක් තියාගන්න හේතුවක් නැහැ. ඒ රැස් කිරීමෙන්ම ආරක්ෂාව සැලසිලා තියෙනවා. ඒ රැස් කිරීමම පිහිට ආරක්ෂාවට හේතු වෙලා තියෙනවා. ඉතින් ඒකෙන්ද අන්න අඩමු ගානේ අපිට පුළුවන් නම් මේ අදාද රැස් කරන ප්‍රමාණවත් ඒ විදිහට විශ්වාසකින් රැස් කරගන්න, අදාද ඒ විදිහට ලං කරගන්න ටිකත් මේ විදිහට විශ්වාසකින් ලං කරගන්න. ඒක තමයි ක්‍රමවේදය. බුදු කෙනෙක්ගේ පමණට ඒ විදිහ විභවයක් නැති වුණත් අපිට පුළුවන් නම් යම් කිසි විදියක මේ රැස් කරන ටික අන්න ඒ විදිහට රැස් කරන්, අර විදියට සැක සංකා නැතුව, අර විදියට කෙනෙක් මට අනතුරක් කරයි කියලා නැතුව, අර විදියට මේ මගේ ස්ථානේ නැති වෙලා යයිද, මගේ තත්ත්වේ නැති වෙලා යයිද කියන සැකේ නැතුව කරන්න පුළුවන් නම් ඒක තමයි මූලික පදනම අර විදියේ විභවයකට. අර බුදු කෙනෙක්ගේ තියෙන ඒ වගේ මහා හැකියාවකට මූලික පදනම වෙන්නේ මෙන්න මේ මොහොතක් මොහොතක් රැස් කරන වේ. ඒ මොහොත මොහොත රැස් කරන දේ බලන්න ඕනේ කොහොමද මම රැස් කරන්නේ? අර විදියට සැක සංකාවක් සහිතවද මම රැස් කරන්නේ? අර වපුරන දේවල් තමයි ඉතින් මේ අස්වැන්න නෙලන්න ලැබෙන්නේ නේ. එතකොට මුං වැපුරොත් මුං, තල වැපුරොත් තල, එකක් වපුරලා තව එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා අන්න අර ගෙවන ගෙවන මොහොත සාමාන්‍යයෙන් ඒ රැස් කිරීම දැක්කොත්, ඒ රැස් කිරීම හරියට රැස් කරොත් ඒක අපිට ලොකු උපකාරයක්, ලොකු විභවයක් ක්‍රමානුකූලව හදන්නේ. එක දවසින් නෙමෙයි. ඉතින් බුදු කෙනෙක් කියන්නේ එන්නේ විභවය ඒ විදිහට හදපු කෙනෙක්, ඒ විදිහට ගොඩනගපු කෙනෙක්. අර විදිහට දවසකින් දෙකකින් නෙමෙයි. බොහෝ කාලයක් අර විදිහට ක්‍රමානුකූල ගමනක යෙදිච්ච කෙනෙක්. ඒ රැස් කරපු රැස් කිරීල තමයි. රැස් කරන මොහොතක් මොහොතක් පාසා රැස් කරන උපරිමෙන් සැක සංකා නැතුව රැස් කරනවා. එතකොට ඒ රැස් කිරීම දවසක ලොකු විභවයක්, යථාර්ථයක් බවට පත් වෙලා එනවා. ඉතින් ඒකම තමයි අන්න අර සබහ ධර්ම හැම වෙලෙම අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉඳීම ඒ කන් ඇහිම හැම වෙලෙම තියෙනවා. එතකොට අන්න එහෙනම් මොන මොන විදිහටද මේ මල්ල පුරව ගන්න, මොන මොන විදිහටද රැස් කරන්නේ? අන්න අපි සැක සංකාවක් සහිතව රැස් කරනවා නම් අන්න ඒ විදිහේම ලැබීමක් තමයි අපිට ලැබෙන දවසක. මොකද මේ තැනත්තා රැස් කරේ අර ආකාරයෙන්. ඔය කට්ටියගේ අතීත කර්ම බලන දෙයක් නැහැ. ඔය කට්ටිය ඔය අනාගතයේ යන දිහාවල් බලන දෙයක් නැහැ. මේ වර්තමානයේ දිහා බලන්නකෝ. ඒ බැලුවම හොඳට පේනවා මිනිහා අතීතේ කොහොමද රැස් කළා තියෙන්නේ, මිනිහා අනාගතේ කොහෙද යන්නේ කියන එක බොහොම සරලව දැන හඳුනගන්න පුළුවන්. ඔය නිකන් ඔය නිකන් අතීත ඒවා බලන්නයි, අනාගතේ ඒවා බලන්නයි ඒවා අවශ්‍ය නැහැ. බලන්න වර්තමානයේ දිහා. වර්තමානයේ දිහා බලපු ගමන් පේනවා මේ මිනිස්සයා මොන විදිහේ රැස් කිරීමක් සහිත කෙනෙක්ද, ඈ මේ මිනිස්සයා මොන විදිහට උපයගත්ත කෙනෙක්ද, මේ මිනිස්සයාගේ ස්වභාවය මොකද්ද කියන එක අර නිකන් බොහොම අර පැහැදිලි වතුරේ අඩිය පේනවා වගේ දැක ගන්න පුළුවන්. එතකොට වෙනස් කරනවා නම් තමුන්ගේ චරිතේ, වෙනස් කරනවා නම් තමුන්ගේ ස්වභාවේ, ඒකත් තියෙන්නේ ඔන්න ඔය කියන වර්තමාන මොහොතේම තමයි. ක්‍රමානුකූලව ටිකෙන් ටික වෙනස් කරනවා. මං කියන්නේ ඒක පහසුයි කියලා. පහසු කියන්න බෑනේ. මොකද ඒක මහා ලොකු විභවයක් සහිතයි. මොනවා හරි තියෙන රැස් කිරීම. ඒක වෙනස් කරනවා කියන්නේ ලේසි නෑ. නමුත් අර මොහොතක් මොහොතක් තමයි හික්මෙන්න තියෙන්නේ. පියවරක් පියවරක් හුස්මක් හුස්මක් බත් කටක් කටක් අර විදි රැකගත්තොත් ඒ රැකීම තුළින් අන්න අර කී විදිහේ විභවයක් මතු වෙලා එනවා. මේ ලැබෙන තෑග්ගක් මට සැක සංකාවක් නැතුව දරාගන්න පුළුවන්. විශ්වාසය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. විශ්වාසය පිළිබඳ ලොකු පංගුවක් තියෙනවා මේ ප්‍රතිපදාවේ. මුලදි නොවෙන්න පුළුවන්. නමුත් දවසක් එනවා විශ්වාසය මත මේ ප්‍රතිපදාව පවතින තත්ත්වයක් මතු වෙලා එනවා. එයා සිහිය කැඩුනා කිව්වොත් කැඩිලා, සිහිය කැඩුන්නේ නැහැ කිව්වොත් කැඩුන්නේ නැහැ. ඒතර කොහොමද එහෙම වෙන්නේ? ඒක හරි අමුතුම කතාවක්. ඒක හරි අමුතු දෙයක්. අර විදිය වටිනා තෑගක් ලැබිලා තියෙනවා. හැබැයි මෙයා බාරගන්න සූදානම් නැත්තම් අර තෑගේ වටිනාකම එහෙම අහෝසි වෙනවනේ. කොච්චර වටින තෑගක් වුණත් බාරගන්න සූදානම් නැහැ. කියනවා බෑ බෑ, මං මේ වගේ කෙනෙක්. මං මේ විදිහේ පාප කර්ම කළා තියෙනවා. මට මේ විදිහේ තෑගක් ලැබෙන විදියක් නැහැ. මට නම් ලොවෙත් පැවිද්දක් කරන්න බෑ. ඔය වගේ කතා කියන ගැටි අනන්තවත් ඉන්නවා. කියනවා මං මේ විදිහේ කෙනෙක්. මේ විදියට කටයුතු කරන්න බෑ. මේ විදියට පැවිදිකම් කරන්න බෑ. මේ විදියට සීල් රකින්න බෑ. මේ විදියට භාවනාවක් කරන්න බෑ කියලා කියනවා. දැන් පහුගිය දවසක මං ගෙනේ හිටුවා විනාඩි 10ක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද දවසකට කියලා ඇහුවා. මේ තැනට කියනවා විනාඩි 10ක්. අම්මෝ විනාඩි 3ක්වත් වාඩි වෙලා ඉන්න පුළුවන් නම් ලොකු දෙයක් නේ කියලා කියනවා. ඉතින් එහෙම කිව්වා කියන්නේ ඉතින් එතකොට කාගෙන්ද මේ අභියෝග එන්නේ? බාහිරෙන් නෙමෙයි එන්නේ, ඇතුළතින් එන්නේ. අනේ විනාඩි 10ක් වාඩි වෙලා ඉන්න බැරි මොකද්ද ප්‍රශ්නේ? චරටම ඒ විශ්වාසය තියනවා නම් ඒ තැනට පුළුවන්. බැරි වුණත් දවස් දෙකක් යනකොට පුළුවන් වෙනවා. ඉතින් එන්නේ ඒ අර විදියට මරණීය දඬන නියම වුණ කෙනෙක් උනත් පුළුවන්. අර විදියට ඩෙත් රෝ එකේ අවුරුදු 10ක් ගත කර කෙනෙක් උනත් පුළුවන්. ඒක තවත් පරක්කු නෑ, තවමත් ප්‍රමාද නෑ. එන්නේ ඒ කියන විශ්වාසය අපි ළඟ තියෙනවා නම් ඒ විශ්වාසේ ටිකෙන් ටික හරි ලං කරගත්තොත් අපිට තේරෙනවා අන්න අර විදියට පියවරක් එක පියවරක් රැක ගන්න පුළුවන්ද, එක හුස්මක් රැක ගන්න පුළුවන්ද. අන්න එහෙනම් ඒක දෙක කරන්න පුළුවන්, ඒක තුන කරන්න පුළුවන්. ඒ විදිහේ ටිකෙන් ටික ඒ රැකීම වැඩි වැඩියෙන් සිද්ධ කරන්න පුළුවන්. අර විශ්වාසය පිළිබඳ කතාවක්. ඉතින් ඔය විශ්වාසය පිළිබඳ කතාව හරි ලස්සනට ඉදිරිපත් කරන මොකද්ද කතාන්දරයක්, විශ්වාසය කොච්චර බලපානවද කියන කතාන්දරයක්. අන කාන්තාර මාර්ගයක ඉන්න පූජකෙක්. මේ පූජකයා මේ කාන්තාර මාර්ගයේ යන හැමෝටම හරියට උදව් කරනවා, වතුර දෙනවා, ආහාර දෙනවා, උදව් කරනවා. ඉතින් ඔය මාර්ගයෙන් එනවා යම් කිසි විදියක මායාකාරයෙක් කියමුකෝ අපි. මායාකාරයෙක් එනවා. මේ මායාකාරය ඇවිල්ලා මේ පූජකයාගේ ඒ පන්සලේ නැවතිලා උදව් ඒ දවස් කීපයක් විවේක ගන්නවා. අර දුර බැහැර ගමනක් යන නිසා විවේක අරගෙන යන ගමන් මේ පූජකයාට මෙන්න මේ විදිහේ තෑගක් දෙනවා. මොකද්ද දෙන තෑග? මහා රත්තරන් කුට්ටියක් තමයි දෙන්නේ. දීලා කියනවා මේක ඔබ මේ මගීන්ට, මගී ගමිකයන්ට කරන අනුග්‍රහයට පොඩි තෑගක්, ප්‍රතිඋපකාරයක්. ඔබ මේ ගමිකයන්ට වතුර දෙනවා, ආහාර දෙනවා, නවාතැනක් දෙනවා. ඒකට ප්‍රතිඋපකාරයක්, ඒකට පොඩි තෑග්ගක් කියලා මෙන්න මේ තෑග්ග අර පූජකයාට මේ තැනැත්තා ලබා දෙනවා. එතකොට මේ පූජකයා කියන අම්මෝ මේ මම උදව් කරන බව නම් හරි, හැබැයි මේක මගේ උදව්වට වැඩිය බොහෝ වටින දෙයක්. මගේ උදව්වට මේක ප්‍රමාණාත්මකව වැඩි මේ තැග්ග. ඒකින්ද මට මේක බාරගන්න බෑ කියලා අර පූජකයා කියනවා. එතකොට අර තැනැත්තා කියනවා ප්‍රඥාවන්තේ පාටයි කියනවා මෙන්න මෙහෙම දෙයක්. පරිස්සමෙන් වගේ කතා කියන්නේ මොකද මේ ස්වභාව ධර්මය අහගෙන ඉන්නවා. ඊළඟ පාර ඔබට අඩුවෙන් දේවි. ඊළඟ පාර ඔබට අඩුවෙන් දේවි. ඔය වගේ කතා කිව්වොත් කියලා ප්‍රකාශ කරනවා. මොකද්ද මේ විශ්වාසය නැහැ, සැකයි. මම මේ වගේ දෙයකට සුදුස්සෙක් ද කියන ප්‍රශ්නේ මතුවලා එනවා. මට නම් මේ විදිහ දෙයක් වෙන්න බෑ කියන ප්‍රශ්නේ මතුවලා එනවා. ඉතින් ඒ මතුවෙච්ච ගමන් අන නිවන ලැබුණත් මේ තැනත බාර ගන්න නැහැනේ. ප්‍රතික්ෂේප කරනවා මේක නම් වෙන්න බෑ. මම වගේ පාපියෙක්ට නිවනක් කියන දෙයක් ලැබෙන විදියක් නැහැ මේ ජීවිතේ කියලා ප්‍රකාශ කරනවා. අන්න සැකය කොච්චර බලපෑමක් කරනවද, විශ්වාසය කොච්චර අවශ්‍ය වෙනවද ප්‍රතිපදාව යම්කිසි කාලයක් වඩාගෙන යනකොට. සිහිය කැඩුනා කිව්වොත් කැඩුනා, නැහැ කිව්වොත් නැහැ කියන තත්ත්වයක් මතුවෙලා එනවා. එතකොට ඒ තත්ත්වෙදී අන්න විශ්වාසය ඉදිරියෙන් තියාගන්න වෙනවා. ඒ රැස් කිරීම ඒ විදිහට රැස් කරගන්න වෙනවා. ඉතින් දැන් මොහොතින් මොහොත තමයි රකින්න වෙන්නේ. අර විදිහට භාග්‍යතුන් වහන්සේ කාලයක් තිස්සේ රැකපු එකක් බොහෝම ආකර්ශනීය විදිහට අපිට පේනවා. කිසි සැකයක් නෑ, කිසි අවිශ්වාසයක් නෑ තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න කියලා ඒ ස්වාමීන් වහන්සේලාට ඒ අවසරය ලබා දෙනවා. භාග්‍යවතුන් වහන්සේට තර්ජනයක් නෙමෙයි, එහෙම තර්ජනයක් වෙන්න හේතුවක් නෑ. අන්න මොකද ඒ රැස්කිරීම එහෙම තමයි කරලා තියෙන්නේ. ඉතින් අපිටත් පුළුවන් ඒ විදිහ විභවයක් හදන්න. හදන්න තියෙන එකම ක්‍රමය තමයි මේ මොහොතක් මොහොතක් රැස් කරන්න වෙනවා. මොහොතක් මොහොතක් බලන්න වෙනවා මම මේ කොයි ආකාරයෙන්ද රැස් කරන්නේ, කොයි විදිහටද මම මේ වපුරන්නේ. වපුරන විදිහට අස්වැන්න ඇත. නිකන් පස්සේ ඇවිල්ලා මටමයි වෙන්නේ, අයියෝ බලන්නකෝ මේ තියෙන දේවල්, මම මටමනේ ඇයි මේ වගේ කරදර මේ ලෝකේ ගලාගෙන ඉන්නේ කියලා මේ කියනවා. අර නිකන් සමහර කට්ටියට තියෙනවා නිකන් වැහි වලාකුලක් එයාගේ පස්සෙන් එලෝගෙන වැහැ වැහැ යනවා, කොහේ ගියත් වහිනවා, කොයි ගියත් වහිනවා. එයාගේ පස්සෙන් විතරයි මේ වලාකුලෙ එන්නේ. ඉතින් කියනවා මේ මෙච්චර මේ වටපිටාවේ මිනිස්සු ඉන්නවා, මටම ඇයි මේ විදිහේ මේ කරදර කරන්නේ, මගේ පස්සේ මේ එලෝගෙන එන්නේ කියලා ප්‍රශ්න නගනවා, සැක සංකා ඇති කර ගන්නවා. නමුත් ඇත්තටම ඒකට හේතු කාරණා සහිතයි. අහේතු අප්‍රත්‍යයෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට හේතු කාරණා සහිතයි. මොකද්ද හේතු කාරණා? ඔන්න ඔය විදිහට තමයි ඉතින් රැස් කරගෙන තියෙන්නේ. ඔය විදිහට තමයි රැස් කරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් අධෛර්යමත් වෙන්න කියනවා නෙමෙයි. ඔය විදිහට බලන්න වර්තමාන මොහොත දිහා, වර්තමාන මොහොත දිහා බැලුවොත් ඔය රැස් කිරීම ඔහොමම දකින්න පුළුවන්. ඔහොමම දකින්න පුළුවන්. ආයේ නිකන් අතීතයට යන්න ඕනේ නැහැ. බලන්න දැන්ටත් රැස් කරන්නේ ওই විදිහට තමයි. ඒකේ ප්‍රතිඵලය තමයි ඉතින් අර අර ළඟක් වෙලා ඉන්නේ. මුළු ලෝකෙම එළිය විදිහ මට විතරක් අඳුරක් පේනවා. හරියට හරිනේ ඉතින්. ඒක නිසා අඩුම ගානේ මේ මේ අද මේ මොහොතේ රැස් කරන එක, මේ මම දැන් මෙතන මේ රැස් කරන එක මට වෙනස් කරන්න පුළුවන්ද, වෙනස් විදිහක රැස් කරන්න පුළුවන්ද? ওই කරන කියන දේවල් අර විදිහට නොගෙනී අමතක වෙලා යන්නේ නැහැ. ඒවා නැවත නැවත ඉදිරිපත් වෙලා එනවා. එහෙනම් වර්තමාන මොහොත රැක්කොත්, වර්තමාන මොහොත අර විදිහට යම් කිසි විදිහක ආරක්ෂා කරොත්, ඒ ආරක්ෂාව අන්න මතුවෙලා එනවා. ඒක මතුවෙන්නත් වැඩි කල් යන්නේ නැහැ. අන්න මේ විදිහේ වෙනස් කිරීමක් සිද්ධ කරා. මම මේ විදිහේ රැස් කිරීම වෙනස් විදිහක රැස් කරනවා. සමහර විට කෙඳිරි ගාගෙන අමාරුවෙන් වෙන්න පුළුවන්. අමාරුවෙන් එන්න පුළුවන්. අර පරණ හැඟීම් දැනීම් මතුවෙලා එනවා. පරණ කෙලෙස් ටික මතුවෙලා එනවා. පරණ ඉරිසියා මාන ටික මතුවෙලා එනවා. නමුත් අපිට පුළුවන් නම් කොහොම හරි හික්මිලා අර නිකන් කෙඳිරි ගාගෙන හරි කමක් නැහැ, අමාරුවෙන් හරි කමක් නැහැ කළ යුත්ත කරන්න. අන්න ඒක තමයි නියම ප්‍රතිපදාව. සාමාන්‍යයෙන් පැවිද්ද ගැනත් කියනවා කළ යුත්තක් කරනවා. පහසුවෙන් නෙමෙයි, ලේසියෙන් නෙමෙයි, අමාරුවෙන් බඩ ගාගෙන කෙඳිරි ගාගෙන කොහොම හරි කරනවා. ඔන්න පුම්බගෙන ආවට මොකද, හොම්බෙම්ම යනවා, බිමටම වැටෙනවා. ආපහු ගිහිල්ලා පව්ව දාඩත් ආපහු ඔන්න පුම්බගෙන එනවා, ආපහු බිමටම වැටෙනවා. ඈ පැදුරෙනුත් බිමට වැටෙන ගතියක් තියෙනවා. කොහොමද මන් දන්නේ ඒක? ඈ එහෙම එහෙම පැදුරටම බැහැලා නින්නේ පැවිද්දෙක් කියන්නේ සාමාන්‍ය පැදුරටම බැහැපු කෙනෙක්. නමුත් පැදුරෙනුත් බිමට වැටෙන ගතියක් තියෙනවා. අන්න ආපහු වැටෙනවා. පහවදාටත් නැවතත් කොහොම හරි ඇවිල්ලා අන්න ඒ විදියට අර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා වගේ ඉවසපම් පපුව කියලා කොහොම හරි දරාගෙන කළ යුත්ත කරනවා. කළ යුත්ත කරනවා. අන්න ඒක තමයි ක්‍රමවේදී. එහෙම කරන කෙනා අන්න යම් කිසි විදියක එයාට මේ වටපිටාව පවා ආශිර්වාද කරනවා. අන්න තමුන් කාත් එක්කද ගනුදෙනු කරන්නේ, ඒ ගනුදෙනුවත් හැම වෙලේම කමටහනක් වගේ මේ නියම ප්‍රතිපදාවක් සඳහා. කෙනෙක් ඇවිල්ලා බැන්නත් ඒක කමටහනක් වගේ නියම ප්‍රතිපදාව සඳහා. අසනීපයක් ආවත් ඒක කමටහනක් වගේ නියම ප්‍රතිපදාව සඳහා. අර ස්වභාව ධර්මේ කතා කරනවා. ස්වභාව ධර්මේ තොරතුරු විස්තර අර විදියට නැවත නැවත නියම මාර්ගය ගෙනහැර දක්වනවා. මොකද්ද මේ තැනැත්තා උත්සාහයෙන් උනන්දුවෙන් අර ප්‍රතිපදාවේ බැසගෙන ඒක කරමින් ඉන්න නිසා ඒ ස්වභාව ධර්මිනුත් ඒ ආශිර්වාද එනවා. අර බැලු බැලු තැල ගමටහන්. අර විදියට ගනුදෙනු කරන පුද්ගලයා යම් කිසි තොරතුරක් ලබා දෙනවා. තියෙන ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙනවා. ඕක තමයි දෙය. කියන්නේ නිකන් ස්වභාව ධර්මය හැම වෙලේම අපිට උගන්වනවා. මැරෙනකම් උගන්වනවා. අහන්න සූදානම් නම් අහනකම් උගන්වනවා. එහෙම තමයි. අන්න මේ ස්වභාව ධර්මේ වැඩේ. එතකොට අපි නන්නාඳුනන කෙනෙක් වේවා, සමහර විට තැබෑරුමකදී හමු වෙන කෙනෙක් වේවා, සමහර විට මොනහරි අපි හිතමුකෝ මහා නගරයක් මැද්දේ හමු වෙන කෙනෙක් වේවා, අන්න සමහර විට සුද්දෙක් වේවා, ඈ කවුරුණත් අන්න ඒ තැනැත්තට යම් කිසි කමටහනක් තොරතුරක් තමයි ලබා දෙන්නේ, අරගෙන එන්නේ. ඒ වෙලාවට ඒක බාර ගන්න අහිංසකයි මේ තැනැත්තා. අන්න සුදු කෙනෙක් වුණත්, මේ ධර්මය දැනැති කෙනෙක් වුණත් අන්න කමටහන හරියට සුද්ධ කළ දෙනවා. ඈ කියනවා අර අන්තේටම යන්න ඕනේ නෑ, ඊට වැඩි පොඩි මැදුම් ප්‍රතිපදාවක් තියෙනවා කියලා අන්න මතක් කළ දෙනවා. මේ දැනගෙන නෙමෙයි කියන්නේ, මේ ප්‍රතිපදාවක් දැනගෙන නෙමෙයි. නමුත් හරියටම අන්න ඇනේ ගහනවා චරිත ස්වභාවය ගැනම කියනවා. ඈ අර අන්තේටම යන්න ඕනේ නෑ, ඊට වැඩි මැදුම් ප්‍රතිපදාවක් තියෙනවා, එච්චර එක්ස්ට්‍රීම් යන්න ඕනේ නෑ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය වගේ අහන්න සූදානම් නම් හැබැයි මන් දන්නේ ඉතින් අහන්න සූදානම්ද කියලා. ඒක තම තමු මිසඳ ගන්න ඕනේ. මොකද එහෙම අහිංසකමක් නැත්තම් ඉතින් අමාරුයි. කාගෙන් හරි කමක් නැහැ ඒ පාඩම ඉගෙනගෙන, කාගෙන් හරි කමක් නැහැ ඒ තොරතුරු ලබාගෙන අපේ ඒ ප්‍රතිපදාව සඳහා අවශ්‍ය ඒ කටයුත්ත කරගත්තොත් ඒක තමයි මේ මනුෂ්‍යත්වේ නාමයෙන් කරන්න පුළුවන් උපරිම දේ. එතනින් එහාට වෙන උපරිමයක් නැහැ. එතනින් එහා තියෙනේවා, එතනින් පහළ තියෙනේවා සියල්ලම ලාමක ප්‍රතිපදා. ඒක බොහොම අනිවාර්යයි. ඒක බොහොම පැහැදිලි. ඔය ඔය වෙන වැඩ නැතුවට කරන ඒවා තමයි. දැන් සාමාන්‍යව පහුගිය දවසක කෙනෙක් කියලා කියනවා, සාහින්නස ලේ දන් දෙන්නේ නැද්ද කියලා මම අහුවා. මම කිව්වා මොන පිස්සුද මේ අමාරුවෙන් උපයගත්ත ලේ ටික පිස්සුවට දන් දෙන්නේ, මේ ණයට කාලා ඉවරලා ලේ දන් දෙන්න. මේ ණයටනේ කන්නේ. මේ ණයට කන්නේ, පැවිද්දෙක් කියන්නේ ණයට කන්නේ. සාමාන්‍ය පැවිදි අපේක්ෂකයෙක් කියන්නේ ණයට කන්නේ. ණයට කකා ඉඳලා තව මේ ඒකෙන් දන් දෙන්නත් යනවා. ඒවා හොඳයි ඔය ගිහි ජීවිතයකට, ඒවා හොඳයි ඔය පන්සල් වලට වෙනක ප්‍රතිපදාවක් දන්නේ නැති කට්ටියට හොඳයි. මමත් ඒ දවස්වල දන් දීලා තියෙනවා ඇත්තටම. මම අර යුද්ධ කාලේ එහෙම ඔය ගිහිල්ලා දීලා තියෙනවා. ඈ හැබැයි දැන් අදාළ නැහැ, දැන් අවශ්‍ය නැහැ. ඒක ප්‍රතිපදාව නෙමෙයි. අනිත් ඒවා එක වෙලක් දෙයක් කාලා ලේ දන් දුන්නාට පස්සේ කෙලින්ම ආයේ නිකන් මේ පිට එකටම තමයි එන්නේ අනිත් පැත්තට. එහෙම බෑ. මේ ආයේ ශරීරේ යම් කිසි විදියක මේ අමාරුවෙන් යාපනය කළා මේ මොකක් සඳහාද? මේ ඊට වැඩි උතුම් ප්‍රතිපදාවක් සඳහා, මේ පැවිද්දක් මේ හිතක විවේකයක් සඳහා තමයි උත්සාහය දරන්නේ. එතකොට ආපහු ලාමක ප්‍රතිපදාවලට යනවා නම් ඒක ඉතින් ඒ තැනත්තගේ දෝෂේ. දෙන්නේ නැහැ කියලා කියපු විදිහට නිකන් අර කෙනාට හිතුවේ නිකන් පෙරේතකමට මම නිකන් දෙන්න බෑගුවා වගේ කියලා. අමාරුවෙන් උපයගත ලේ ටික දෙන්න විදියක් නැහැ කියලා කිව්වා. ඒක තමයි වැඩේ. ඒව හොඳයි ගමේ ප්‍රතිපදා. ඒව හොඳයි ගමේ කට්ටියට. මේකේක වකු ගඩු දන් දෙන ඒවා නම් මනම් තියෙනවා. මේ භාවනා කරන තැන් වලත් ගෙනහලා ගහන්න හදනවා සමහරු. ඉතින් මොකද වෙන්නේ, දවසක් දෙයක් භාවනා කරනකොට කොහොමත් පිස්සු තද වෙනවනේ. ඉතින් අර බෝඩ් එක දැක්කොත් ඉවරට ඉවරයි. අන්තිමට ආපු භාවනාව පැත්තක ගිහිල්ලා වකු ගඩුවක් දන් දීලා ඉස්පිරිතාලෙක ඉඳලා ජීවිත කාලෙම බේත් බිව්ව හැකියි. ඉතින් ඔන්න ඔය වගේ ලාමක ප්‍රතිපදා තියෙනවා. හොඳෙන් වඩා හොඳට යනකොට හොඳ අතරින් වෙනවා කියන එක තේරුම් ගන්න හරිම අමාරුයි. බෞද්ධයාට නම් කොහොමවත්ම තේරුම් ගන්න බැරි තරම්. බැරිම වගේ තමයි වඩා හොඳට යනකොට හොඳ අතරින් වෙනවා. හොඳ අතරින් වෙනවා. ඒ හොඳ අතරීම ප්‍රතිපදාවේ ඉදිරියක්. නැත්තම් හැමදාම වඩා හොඳට යන්න වෙන්නේ නැහැ. හැමදාම හොඳේම තමයි. මොකද හේතුව මම මේක අල්ලගත්තා. මේක වෙනස් කරන්න බෑ. කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මොකද කරන්නේ? එහෙනම් ඉතින් ඔයා එහෙම කරගන්න කියලා ඉතින් යන්න තමයි වෙන්නේ. හරියට නිකන් අර පායාසි රාජාණ්‍ය වගේ. මොකද්ද මේ තැනත්තා? අද කාලේ හැටියට නම් ඔය විද්‍යාඥයින්ගේ ආදි පුරුෂයා, භෞතිකවාදියෙක්, ඒතියස්ට් කෙනෙක්. මේ තැනත්තා එක එක පරීක්ෂණ කරලා තියෙනවා. මොකද්ද මිනිහෙක්ව පණ පිටින් හැලියක දාලා, හැලිය වහලා, පියන වහලා මැරෙන වෙලාවට ඇරලා බලනවලු ආත්මේ පිට වෙලා යනවාද කියලා. දැන් අද කාලේ විද්‍යාඥයෝ කරන ඒවා තමයි වෙන්නේ. මේ ඔහොම ඒවා කරලා තියෙනවා මේ ළඟදීත්. එහෙම නැත්නම් මැරෙන්න කලින් කියලා බලනවලු, මැරිලා මැරුණාට පස්සේ කියලා බලනවලු ආත්මේ පිට වෙලා තියෙනවාද කියලා. ඒකත් මේ ඇත්තටම ওই ලැබ් එකක කරලා තියෙන රෝගීන් මැරෙන්න කලිනුයි මැරිණාට පස්සේ කිරලා මැන්නලා බලලා තියෙනවා ආත්මේ පිට වෙලා ගිහිලා තියෙනවාද කියලා. ඔන්න ඔය විදිහේ විද්‍යාඥයින්ගේ ආදි පුරුෂයා විදියට හඳුන්වන්න පුළුවන්. පායාසි. ඉතින් අර කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ හමු වෙලා ඒ ස්වාමීන් වහන්සේගේ අනුකම්පාව නිසාම සෑහෙන වෙලාවක් මේ තැනැත්ත එක තර්ක කරලා වාද විවාද කරලා ප්‍රශ්නවලට උත්තර දීලා අන්තිමට හේතු ගණනවා ඔය කියන එක වැරදි කියලා බොහොම මේ වාදකින් පස්සේ තමයි හේතු ගණන්නේ. හේතු ගණනවා ඔය කියන එක වැරදි. ඊට පස්සේ මේ රජතුමා පිළිගන්නවා කියනවා ඇත්ත තමයි ස්වාමීනි වැරදි. හැබැයි වැඩේ තියන්නේ දැන් මේ රටම දන්නවා මම මේ වගේ දික්ටි ගත්තෙක් කියලා. මේ වගේ මතධාරියෙක් කියලා මේ රටම දන්නවා. මම ඒතිස්ට් කෙනෙක් කියලා මේ රටම දන්නවා. මම මේ විදියට මතවාද කෙළඹිලා ඉන්නවා කියලා මේ මිනිස්සු ඔක්කොම දන්නවා. දැන් මම මේක වෙනස් කරොත් හරි නෑනේ හාමුදුරුවනේ, ඒක මට නිග්‍රහයක්. ඔන්න ඕක තමයි අන්තිමට දෙන උත්තරේ. කියන කතාව හරි, ඔබ වහන්සේගේ ප්‍රතිපදාව මම පිළිගන්නවා. හැබැයි දැන් වෙනස් කරන්න හැකියාවක් නෑ. මොකද හේතුව මේ මුළු රටම දන්නවා මම මේ වගේ කෙනෙක්. ඒක මට මහ නිග්‍රහයක් ඒ වෙනස සිද්ධ කරොත් කියලා මේ දැනට ප්‍රකාශ කරනවා. ඉතින් පායාසි කෙසේ වෙතත් අපි තුලත් ඔයගේ පායාසිලා ඉන්නවනේ. ඈ වාරි දෙයක් වුවත් බාර ගන්න කැමති නෑ. මොකද හේතුව මම මේ වගේ කෙනෙක්. මම මේක කරොත් මේ රටම මට හිනා වෙයි. මේ විදි වෙනසක් කරගත්තොත් මේ මගේ නම්බුවට මං ගොඩ නගාගත්ත චරිත ස්වභාවයට හෙන්න කැලලක් කියලා ප්‍රකාශ කරනවා. ඒ මතවාදයේ ඊට තුල තියෙනවා. ඉතින් ඔය ඒ චරිත ස්වභාවයේ මොකද්ද ලබ්බක් කියලා තමයි කියන්න වෙන්නේ. ඈ ලබ්බ කියන වචනේ මේ දවස්වල හරි ප්‍රසිද්ධයිනේ. ආ ඒ විදිහේ දෙයක් තමයි කියන්න වෙන්නේ. මොකද හේතුව අන්න අර තියෙන මෝඩකම බලන්න. අර කරගහගත දේ ඒක හරි, ඒක හොඳයි කියලා ඔන්න ඉතින් ඒකම තියාගෙන ඉන්නවා. හනමිටි. හනමිටි කතාව තමයි කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියන්නේ. අනමිටියක් කර තියාගත්ත මිනිහෙක් අන්න මේක මම කලින්ම එකතු කරගත්ත දේ, එදා ඉඳලා කරගහගෙන ඉන්න දේ, මේක බිම තියන්න බෑ. ඔයා ඔන්නම් වෙන ඒවා, ඔයා නූල් ඔන්නම් නූල් ඔය එකතු කරගන්න, රෙදි ඔන්න රෙදි එකතු කරගන්න, ඊට පස්සේ රත්තරන් අම්බුන රත්තරන් එකතු කරගන්න, මම මේ අනමිටිය බිම තියන්නේ නෑ කියන ස්ථාවර මතවාදයක් මේ තැනත්ත ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. එතකොට අපි ඔය ප්‍රතිපදාව කඩනකොට ඔය වගේ අවස්ථා ගොඩාක් අපිට උදා වෙලා එනවා. වරද වරද විදියට පිළිගන්න එකත් හරි අමාරු දෙයක්. මොකද හේතුව අන්න සමහර විට කියන්න වෙනවනේ ඇත්ත තමයි මම මේ විදියට කතා කරා වැරදි කියන්න අමාරුයි. ඒක නිකන් කරප්පන් එනවා. ඒක කියන්න ගියාම ගොඩ දෙනෙට ඒක කියන්න පිළිගන්න හරි අමාරුයි. සමහර විට තේරෙනවා මේ කතා කරන්නේ නිකන් අපහසුතාවයෙන්. හිනා වෙනවා, හැබැයි වෙනද වගේ හිනා වෙන්න බෑ. ඒ වෙනුවට මොකද්දෝ නිකන් ගලක් හිර වෙලා වගේ හිනා වෙනවා. කතා කරනවා වෙනද වගේ වචනේනේ නෑ, වෙනද වගේ සෙනෙහසක් එන්නේ නැහැ. මොකද හේතුව අන්න අර තියෙන දැඩි ගිලගත්ත දේ ආයි වෙනස් කරන්න මෙතන නැත්ත කැමති නැහැ. මේ අඩිපාඩුව බාර ගන්න මෙතන නැත්ත කැමති නැහැ. ඉතින් කොච්චර ශක්තිය අපතයාමක්, කොච්චර ගිලිහීමක් සිද්ධ වෙනවද ඒ වගේ දෙයකින් කියලා බලන්න පුළුවන්. ඉතින් ඒක ක්‍රමානුකූල තම තමුන් තමයි හඳුනගන්න වෙන්නේ. වෙන කෙනෙක්ට පෙන්වන්න බෑ. වෙන කෙනෙක්ට පෙන්වන්න බෑ. වෙන කෙනෙක්ට ඔවා අඩුපාඩු හදවන්න බෑ. අර විදියට තම තමුන් දැක්කොත් තමයි නැත්නම් නිකන් අර ගඟට කැපුව පිණි වගේ ඔය කිව්වට ඔහොම වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු එහෙම වෙනස් වෙන්නේ නැහැ. තමුන් දැක්කොත්, තමුන් හිතුවොත් ඒක අඩුපාඩුවක්, වරද වරද විදියට දකින්න පුළුවන් වුණොත් ඒකම ලොකු ජයග්‍රහණයක්. ඒක තුලින් අන්න කෙනෙක් වෙනස් වෙලා එනවා. ටික ටික වෙනස් වෙලා එනවා. අර විදියට බුදු කෙනෙක් වගේ විභවයක් ක්‍රමානුකූලව වර්ධනය කරන්න පුළුවන්. බැරි නැහැ. බුදුරජාණන් වහන්සේත් එහෙම තමයි වර්ධනය කරේ. ඒක ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. වැරදිලා පැටලිලා තියෙන ඕන් තරම්. නමුත් අන්න ටිකෙන් ටික වඩලා වඩලා අර විදියට කේවල පරිසුද්ධයක් ගාන්ටම හැදුවා. ඒ ප්‍රමාණයට වැඩුවා. ඉතින් ඒක අපිටත් ටිකෙන් ටික වඩා ගන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ සඳහා ඒ විදිහේ ශක්තියක් ගොනු කිරීම සඳහා අද දවසේ මේ කතාබහත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අප ගැන අනුකම්පාවෙන් පවත්වාගෙන ඉන්න මේ ධර්මදේශනා වැඩසටහනේ අද දිනත් පවත්ව වූ ඒ කාලෝචිත ධර්මදේශනාව, ඒ වගේම විතර මෙනෙහි කරන්න සුදුසු ධර්මදේශනාව වෙනුවෙන් ඔබ වහන්සේගේ දිපානමද ගෞරවනීය උත්තදිතාවේ පින්දීමෙන් පුද කරනවා. සාදු සාදු සාදු. උදේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉඩ දෙනවද? උදේ
ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ ධර්ම දේශනාවට.
එනම් මම වන්දනාව ස්වාමීන් වහන්සේ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
හොඳයි.
ඕකා සුවන්දාමි බන්ති
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේ දකතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමි තබ්බං
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු
ද්විතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු අභිවාදන සීලිස නිචං වදා අපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයෝන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරන් සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමං සාදු
සෝපත්තේවා සෝපත්තේවා
හැමදාම තෙරුවන් සරණයි.